යෝජනා අංක 108 දක්වා
ගරු කතානායකතුමනි යෝජනා පිළිබඳ දැනුම් දීම අද දින න්‍යායපත්‍රයේ අංක 1 අංක 2 අංක 3 අංක 4 අංක 5 අංක 6 අංක 7 අංක 8 මම ඉදිරිපත්
කරනවා අලි සබ්‍රි එමෙතුමා
ගරු කතානායකතුමනි අද දින වැදගත් නියෝග කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා මම ඒ තෝරගන්නවා ක්‍රීඩාව පිළිබඳව සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කාරණු කීපයක් ඉදිරිපත්
කරනවා Order please Deputy Speaker will take the chair
කරවා මාත්‍යතුමා
ගරු
කරුවමැතිතුමා
එය ගරු නියෝජ කතාතාමිතුමනි මට කොච්චර වෙලාවද තියෙන
මිනිත්තු 20ක් තියෙනවා
එය ගරු නියෝජ කතානායකතුමනි
සංසෝධනය වෙයි
අද උදේ මේ මම න්‍යාය පත්‍රයට අනුව කරුණු ඉදිරිපත් කිරීමට පෙර අද උදේ සාකච්ඡා වුණ යම් කරුණක් පිළිබඳව කරුණක් කියන්නට ඕන එවකට කැබිනට් එකේ හිටපු മന്ത്രി අමතිවරයෙක් ඇරියට අර කොවිඩ් මරණ ආධාරණ ක්‍රීම පිළිබඳව මුලින්ම යම් නීතියක් ගෙනාවා මාර්තු මාසයේ මුල් සතියේ එක ගෙනාපු වෙලාවේදී ඒක ආදාහනය සඳහා පමණක් අවස්ථර ලබා දීලා තිබුණා පසුව ඒ පිළිබඳව අපි ගිහිල්ලා කරුණු කිව්වට පස්සේ එතකොට මම පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ ඒක සලකලා බලලා ඒක වෙනස් කරලා ආදාහනයටයි භූමි දානයටයි දෙකටම අවස්ථාව ලබා දුන්නා නමුත් අවාසනාවකට වගේ මා 2020 මාර්තු මාසේ 29 වෙනිදා නැත්තම් 30 වෙනිදා එක පළවෙනි කොවිඩ් ආදාහනය භූමි දානය සඳහා ඉල්ලීමක් කරනු ලැබුවා මීගමුව ප්‍රදේශයේ ඒ වෙලාවේදී මේ මුස්ලිම් දේහය ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැමැත්ත ලබා දීම නීති අනුව තිබියදී එක රැයින් නීතිය වෙනස් වුණා. එක රැයින් නීතිය වෙනස් වෙනකොට අපි ඔහුව ආදාහනය කරා. ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනකොට එවකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට හිටියේ දැනට විශ්‍රාම ගිහිල්ලා තියෙන වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා. එතුමත් එක්ක කතා කරලා බලනකොට එතුමා කිව්වා මේ වෙලාවේ මේක කරන්නට අපිට උපදෙස් දීලා තියෙනවා කියලා යම්කිසි කමිටුවක්. ඒ කමිටුවේ හිටියේ වෛද්‍ය චන්න පෙරේරා තමයි සභාපතිවරයා හැටියට. එහි හිටියා මහාචාර්ය මෙත්තිකා විදානගේ කියන මහත්මයා. ඔවුන් සියලු දෙනා එක්ක අපි කියලා සාකච්ඡා කරාම ඔවුන් එතනින් එළියට එන්න කිසිසේත්ම කැමැත්තක් දැක්ුවේ නැහැ. ඔවුන් එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 8 දෙනෙක් එක්ක මම හිතනවා අපේ තෞෆික් මන්ත්‍රීතුමත් හිටනවා අපි ගිහිල්ලා හම්බ වුණා ඒ කමිටුව. ඊට ඉස්සෙල්ලා මම දෙසරයක් හම්බ වුණා ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 8 දෙනෙක් එක්ක ගිහිල්ලා. ෂරීෆ් දීන් මහත්මයාත් එක්ක ගිහිල්ලා, ඍෂි ෂරීෆ් මහත්මයාත් එක්ක, වජිර දිසානායක මහත්මයා ඇතුළු කණ්ඩායමක් එක්ක. ඒකෙනුත් ඔවුන් කැමති වුණේ නැහැ. පසුව හිටපු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිනියගේ ඉල්ලීමක් කරලා අපි 8 දෙනා ගියා. යාම අපි ඉදිරියේම කිව්වා එක්තරා ආගමික නායකයෙකු ඔවුන්ට ලිපියක් කියලා තියෙනවායි කියලා මේක නොදුන්න එක හොඳයි කිව්ව නේද? That he told at that point in time that there was a leader of a particular religious community had written to them. Yeah. Yes. For doing what we had done. So there were a lot of things which are going behind the curtains. ඊට පස්සේ තමයි ඒ හින්දා කැබිනට් එකෙත් අපි දිගින් දිගටම මේක සාකච්ඡා කරා. කැබිනට් එකෙත් කවුරුත් අකමැත්තක් තිබුණේ නැහැ. උන්ට සාධාරණයක් ඉෂ්ට වෙන හින්දා. නමුත් මේ කමිටුව ඒකෙන් එළියට එන්න බෑම කියලා කිව්වා. පස්සේ තමයි මුජිබුර් රහමාන් මහත්මයා උදේ කියපු ජෙනිෆර් කමිටුව දැම්මේ. ඒක තව කොටසක් ඇටියට. ඔවුන් යෝජනා කරාට පස්සේ තමයි අපිට හැකියාව ලැබුණේ ඕට්ටමාවඩි හරියාවට. එහෙම නැත්නම් කැබිනට් එකෙන් ඒක එපා කියලා කිව්වේ නැහැ. ඒක වැරදි. ඒ කැබිනට් එකේ හිටපු මම සාධාරණයක් කරන්නට ඕන විමල් වීරවංශ මැතිතුමා උදේ ගම්මන් කියලා මැතිතුමා අතුරු සියලු දෙනාමත් කිව්වේ මේ සඳහා අවස්ථාව දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඕකට කට දාන්න එපා. අපි ඒකට කට දාන්න එපා. ඒක කමිටුව හරහා කරගන්න කියලා. ඒක තමයි ඇත්ත උනේ. ඊට පස්සේ අපි ඔටමාවඩි හරහා ගිහිල්ලා ඒ දේ කරා. අවාසනාවකට වගේ මෙවැනි දෙයක් නැවත කවදාවත් සිදු නොවිය යුතුයි. මෙත්තිකා විධානකේ මහත්මිය ඒ කාලේ කිව්වා ඒ වෛරස් ඇතුළට ගියාම අවුරුදු 100කට පස්සේ වුණත් පොළව කඩාගෙන එන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ජීවන් තොණ්ඩමන් නැමැතුමාට කියලා එතුමාගේ අමාත්‍යංශාරා පරීක්ෂණයක් කරලා ඒ වාර්තාව ලැබිලා තියෙනවා. ඒ වාර්තාවේ කියලා තියෙනවා එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒ අනුව අපි කැබිනට් පේපර් එකක් මගේ වෙලාවෙන් ගන්න නැතුව
විපක්ෂ නැහැ.
ගරු සබ්‍රිය ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා මේ මට මැදිහත් වෙන්න අවස්ථාව ලබා දීම ගැන. දැන් හරි දේශීය විශේෂඥ කමිටුව නිර්දේශ දුන්නා කියන කතාව ඔබතුමා කිව්වා. නමුත් අවසානයේ ඇත්ත වශයෙන්ම වෛද්‍යමය ප්‍රශ්නවලදී අපිට තියෙනනේ ගෝලීය මට්ටමක්, ගෝලීය ස්ටෑන්ඩඩ් එකක්, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක්. ඒතර ඔබතුමා අවබෝධ කරගත්තොත් WHO regulations, international best practices, ඒ කියන්නේ ලෝකයේ අනිකුත් රටවල් අනුගමනය කරපු ක්‍රියාමාර්ග. ඒතර තියෙනනේ ලෝක සම්මුතියක් ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක පදනම් කරගෙන අපිට ඉදිරියට යන්න තිබ්බනේ.
අනිවාර්යයෙන්ම
විනාඩියක්. මම ඔබතුමාට පුද්ගලිකව කියන කතන්දරයක් නෙමෙයි මේක. හැබැයි අවසානයේ අපි දැක්ක දෙයක් තමයි, තරහ වෙන්න බෑ මේක කිව්වල, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය තුල මුස්ලිම් ජනතාව ඉස්ලාමීය ආගම දැඩි ලෙස ඉලක්ක කරගත්තු අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී ඒ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාව යටපත් කරන්නට, ඒ අයගේ සංස්කෘතික ආගමික රටාවන් විනාශ කරන්නට දැඩි ප්‍රයත්නයක් තිබුණා. ඒකේ ප්‍රතිඵලය තමයි WH එක තමන්ගේ ඔබ්ජෙක්ෂන්ස් ඉදිරිපත් කරද්දි මෙහෙම කරන්න එපායි 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 කියද්දි අපි රටක් හැටියට මේ නිඳිත ක්‍රියාව, මේ ඉස්ලාමීය ආගම ධර්මයට අනුව ඒ කරන්න තිබුණු යුතුකම් ටික පැහැරහැරි. ඒකට මම මේ ඔබතුමාට පුද්ගලිකව මේ චෝදනා කරනවා නෙමෙයි, මම සමස්තයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ රජයට මේක එල්ල කළ යුතුමයි. ඒ ස්ථාවරේ මම එදත් හිටියා දත් ඉන්නවා.
නෑ, ඒ ඔබතුමාගේ මතය. නමුත් මම කිව්වේ වෙච්ච දේ ඇතුලේ ඒ අනුව අපි දේහය ඒ ජෙනිෆර් කමිටුවේ තීරණය ආවට පස්සේ එකතු වෙලා අපිට ආදාහන භූමිදානය කරන්න ඕටමාවිඩි වලට යන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව තමයි ඒක සිද්ධ වුණේ. නමුත් අලුත් පනතෙන් අපි බලාපොරොත්තු වන්නේ, මම මිනිත්තුවක් කියලා මේක ඉවර කරන්න. එතකොට අපි අපේ ජීවන් තොණ්ඩමන් නැමැතුමාගේ අමාත්‍යංශය යටතේ වතුර එන්නේ එතුමාගේ ජල පරීක්ෂණයක් කරාට පස්සේ එවැනි කිසිම කාන්දුවීමක් වෙලත් නැහැ, එවැනි විසබීජ ඇත්තෙත් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ අනුව අපි කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා වාර්තාවක් කරන්න, සහ එවැනි නීතියට පටහැනිව වැඩ කරපු අයට විරුද්ධව ගන්න පියවර මොනවද කියලා අහන්න කියලා. නමුත් අවාසනාවකට වගේ මේකට විරුද්ධව අපි උසාවි ගියාම උසාවියනුත් මේක ප්‍රතික්ෂේප කරා. ඒ හින්දා තමයි අලුත් පනතක් හැටියට අපි යෝජනා කරලා ජනාධිපතිතුමා කිව්වේ අලුත් පනතක් ඉදිරියට ගේනවා, මෙවැනි දෙයක් කිසි දවසක නොවෙන්නට ඒ පනතෙන් අපි බලාපොරොත්තු වන්නේ ආදාහනය සහ භූමිදානය යන ඕන දෙයක් ඒ කැමැත්ත අනුව ලබා දෙන්නට ඕන. ඩිස්පියුට් එකක් වුණත් උසාවියට ගියාම උසාවියෙන් තීරණය කරන්න පුළුවන්. ඒ ඇරුණාම ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවලදී WHO එක විසින් යම් කිසි පියවරක් තැනකට ආවොත් විතරක් ඒ අනුගමනය කිරීම සඳහා අමාත්‍යවරයාට බලය තියෙනවයි කියන එක. ඒ හින්දා දැන් වෙච්ච දේ සිද්ධ වුණා. ඒක වැරදි කියලා මම කියපු ඉඳ මාව ත්‍රස්තවාදියෙක් කියලා හම්ගඩු ගහලා නායක හම්දුර නමක් මේ මට චෝදනා කරා, මට උසාවි ගිහිල්ලා තහනම් නියෝග ගන්න වුණා. මම කවදාවත් ඔක හරි කියලා කිව්වේ නැහැ. නමුත් සීමාවක් ඇතුළේ ඉඳගෙන අපිට කරන්න පුළුවන් දේ කරන්න පුළුවන්. අපි විපක්ෂයේ නෙවෙයි. ඒක තමයි මම ඒක නිවැරදි කරන්නට ඕන මුජිබ රහමාන මහත්මයා.
කරු මන්තුමා එකඟතාවය මොකද? වෙලාව සංශෝධනය වෙලා තියෙන ඔබතුමාටත් මිනිත්තු
කිහිපයක් කතා කරන්න. කරු ඔව් ගරු කටනායක තුමනි, ගරු නියෝජ්‍ය කතානායක
තුමනි, එතුමා අවසර තියෙනවද මෙතුමාට කතා
කරන්න? කෙටියෙන් කියන්න දෙන්න කියන්න.
ඇමතුමා ඔබතුමා එක දෙයක් එතනදී අමතක කර ඔබතුමාට මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් පළවෙනි තාක්ෂණ කමිටුව එක දෙන්න බැහැයි කියලා කිව්වම තමයි විද්වත් කමිටුව පත් උනේ ඒ විද්වත් කමිටුව පත් උනේ සියලු දෙනාගේ මිල්ලීම උඩ ඊළඟට ඔබතුමාට මතකද ඉම්රාන් ඛාන් පකිස්තාන අගමැතිවරයා ලංකාවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා මේක ඉඩ දෙන්න කියලා එදා ශංගීලා හෝටලේ අපි විපක්ෂයක් හැටියට ඉම්රාන් ඛාන් අගමැතිතුමා හම්බ වෙන වෙලාවේ ඔබතුමාත් ආවා ඔබතුමා ඇවිල්ලා එදා ඉම්රාන් ඛාන් නගමැතිතුමාට අපි ඉස්සරහා පණිවිඩයක් දුන්නා ප්‍රෙසිඩන්ට් හැස් ඇග්‍රීඩ් ෆෝ මේ ෆෝ ද බෙරියල් කියලා ඔබතුමා කිව්වා මතක ඇති ඒ කියන්නේ විශාල ජාත්‍යන්තර වශයෙන් එහෙම පීඩනයක් ආවට පස්සෙ තමයි එකඟ වුණේ ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ
හරි ගරු අමතා තාම නිතු 8යි තියෙනවා ඔබතුමාට
ආපදිස්
எதிர்காலத்திலையும் அப்படி இல்லாம இருக்கிறதுக்கு இந்த பணத்திலும் நாங்கள் மாற்றம் கொண்டு வரணும் அவர் கெசட்டினூடாகத்தான் அவர் அந்த பிழையை செய்தார் எதிர்காலத்தில் நடக்கப்படாது
And that only in case of WHO decides that he can force the people to do it. So that's the idea. So what happened, Karu Niyoja Katana Agathumani Siddha Vecha Deval Ivarai, Idiriyati Yemeni Deval Novenna Thamai Api Vagabala Gana Tona. Cricket Gana Mata Vachanaya Kiyana Tona Karu Niyoja Katana Agathumani Me Krida Panata Pilibanda Api Sakatcha Karana Avasthavedi Pasugiya Kale Purama Api Dannava 1996දී අපි ක්‍රිකට් ජයග්‍රහණයට කරාට පස්සේ ඊට ඉස්සෙල්ලා මේ සඳහා සහභාගී වෙලා සම්පූර්ණයෙන්ම කටයුතු කරේ මේ පිළිබඳව කිසිම මුදලක් ආපු සහකර ගන්නට බලාපොරොත්තු නොවන තමන්ගේ ශ්‍රමය කාලය මුදලේ සඳහා වැය කරපු එවකට හිටපු කෘතහස්ත දේශපාලඥයෝ සහ ව්‍යාපාරික ප්‍රජාවේ නායක ආනා පුංචි හේවා මැතිතුමා තමයි 1996 අපි ක්‍රිකට් ලෝක කුසලානේ ජයග්‍රහණය කරනකොට සභාපතිවරයා හිටියේ. නමුත් ඊට පස්සේ මේ විශාල වශයෙන් කීර්තියයි මුදලයි බලයයි ලැබුණට පස්සේ මේක ඊට වඩා වෙනස් තැනකට යන්න පටන් අරන් තියෙනවා. එඳා මට මතකයි මුරලිදරම් පහුගිය දවසක කියනවා මම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය දැම් ඉල්ලුවොත් සිංහල ජනතාව මට ඡන්දය දීලා මාව පාර්ලිමේන්තුවට යවයි. හැබැයි ක්‍රිකට් කමිටුවේ ඡන්දයට මම පෙනී හිටියොත් මට එක ඡන්දයක්වත් ලැබෙයිද කියලා මට සැකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ලෝකේ වැඩියෙන්ම විකට් ගත්තු ටෙස්ට් ක්‍රිකට් විකට් ගත්තු ශ්‍රී ලාංකීය කීර්තිමත්ම ක්‍රීඩකයා ඒ විදිහට කියනවනම් මෙතන මොන හරි අවුලක් තියෙනවා. එහෙනම් මම හිතනවා විපක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේකේ ඔලු ගැඩි විතරක් වෙනස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්නට බෑ. මේක සිස්ටම් චේන්ජ් එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නට ඕන. ක්‍රිකට් සඳහා දක්ෂ පරිපාලන නිලධාරී විවිධ ශේෂ්ත්‍රවල විශේෂඥ හැකියාව ඇති අය ක්‍රිකට් ක්‍රීඩා කරපු අය සහ ක්ලබ්ස් වලින් තෝරගන්න අය ඇතුළු සමතුලිත නියෝජනයක් ලබා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මට මතකයි මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේදී ගිය අවුරුද්දේදී අතිකර ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත කැබිනට් කමිටුවක් ඉදිරිපත් කරා. ඒ කැබිනට් කමිටුවේ සභාපතිවරයා හැටියට මම කටයුතු කරා. අපි ඒ එක්කම ගරු කාංචන විජේසේකර ඇමතුමා ගරු ටිරාන් අලස් ඇමතුමා සහ මනුෂ්‍ය නානායකාර යන ඇමතිවරු තුන්දෙනාත් ඉන්නවා. අපි අවම වශයෙන් 38 දෙනෙකු විතර කතා කරලා දවස් 25ක් විතර උන්ට සාකච්ඡාවට අවස්ථාව දීලා දෙවා නෑ රෑ නොබලා කටයුතු කරලා පිටු 48කින් වාර්තාවක් ලබා දීලා තියෙනවා. එහි විශේෂයෙන්ම අපි හඳුනාගත්ත ශ්‍රේෂ්ඨ කීපයක් තියෙනවා. අපි යෝජනා කරන්නේ මේක සම්පූර්ණයෙන්ම හොඳ ව්‍යාපාරය පරිපාලනය කරන ආකාරයේ දක්ෂතා තියෙන අය එකතු කරලා මේක පරිපාලනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සලස්වන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය සුදුසු අය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සැලසෙන්න ඕන කියලා. මං එක්සිකියුටිව් සමරි එකේ වත් කීපයක් කියවන්නට ඕන. The Sri Lanka Cricket Administration consists of three primary arms: regulatory, cricket administration, and technical matters responsible for cricket and player management. We believe that each of those groups should be distinctly disalienated and should not encourage upon one another. they should have enough autonomy to act appropriately. Although Ministry of Sports and Youth Affairs is in charge of the overseeing sport in general, the responsibility of managing and running cricket activities lies with Sri Lanka Cricket. The administration of Sri Lanka Cricket should delegate technical responsibilities such as coaching and player management to qualified technocrats who are recruited under a process outlined in the report. Then we are saying existing framework of Sri Lanka Cricket has been specifically designed to cater to a select group of persons, enabling them to maintain their control over all aspects of cricket. Consequently, this structure had deterred individual possessing expertise, ability and experience and a strong desire to participate in the cricket administration. Thus, it is imperative to overhaul the entire cricket framework by implementing essential administrative reform and constitutional amendment. The current situation grants the existing set of stakeholders unrestricted authority to carry out their goals and virtually unlimited control over finances. Therefore, we cannot expect their complete cooperation in implementing any significant reform that would guarantee a transparent, independent and quality management of cricket based on merit and talent, as it will be detrimental to those who are benefiting from the status quo. Therefore, the most appropriate method of implementing these reforms is by legislative action, specifically by enacting a law that introduces a new constitution to Sri Lanka cricket as outlined in the report. Yanuagar Katanaikatumani, Nyoja Katanaikatumani, Apiojana Karane, May Inna Sabave Hempitimma, voluntarily Swechavim Venaskaran at Hakiavatiagar, Abibalapurtuinine, Mukadeka Unotema, Un Buktivindina Vara Prasada Unta Homunahinda. මනිසා අපි පාර්ලිමේන්තුවේ හැටියට ඉදිරිපත් වෙලා අලුත් නීතියක් ගෙනල්ලා ඒ නීතියට අනුව මේ ක්‍රියාත්මක කළ යුතුයි කියන එක අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව අපි කැබිනට් එකට මේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ කැබිනට් එකෙන් කමිටුවක් පත් කරා චිත්‍රසිරි හිටපු විනිශ්චයකාරතුමා ජේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපතිත්වයෙන් යුතුව අමරසේකර මැතිතුමා සම්පත් වෙක්ව සභාපති හා ජනාධිපති නීතිඥ
දෙපාර්තමේන්තු දෙකක් කාලයක්
තියෙනවා. ආචාර්ය තව මහතුරු කීප දෙනෙක් එක්ක දැන් ඒ වார்த்தාවට අනුව ඔවුන් කොන්ස්ටිටියුෂන් එකක් හදලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කොන්ස්ටිටියුෂන් එකට අනුව යෝජනා කරන්නේ 18 දෙනෙකුගෙන් යුක්තව මේක ක්‍රියාත්මක වෙන්න යුතුයි. 9 දෙනෙක්ව තෝරගන්නට ඕන ක්ලබ් මාර්ගයෙන් 5 දෙනෙක් ඒ නොමිනේෂන් හරහා ඒ කියන්නේ පොදුවේ ඔවුන්ගේ නාම යෝජනා කැඳවලා ඔවුන්ෙන් තෝරාගත යුතුයි. එහින් අවම වශයෙන් 9 දෙනාගෙන් 5 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් විය යුතුයි. ඒ අරුණාම අනිත් අය නීතිය ආර්ථිකය කළමනාකරණය පිළිබඳව පුළුල් දැනුමක් ඇති අය විය යුතුයි. ඒ අනුව කළමනාකරණයක් තියෙනවා. එලියෙන් යන ක්ලබ් සිස්ටම් එකෙන් යන 9 දෙනයි එලියෙන් යන 9 දෙනයි එකතු වෙලා දක්ෂ කණ්ඩායමක් නියෝජනය කිරීම සඳහා තමයි අපි යෝජනා කරලා එහි යෝජනා කරලා තියෙන්නේ. ඔවුන් 9 දෙනාව තෝරා ගැනීම සඳහා නොමිනේෂන් කමිටුවක් යෝජනා කරලා තියෙනවා. ඒ නොමිනේෂන් කමිටුවේ සිටිය යුතුයි කියලා යෝජනා කරලා තියෙනවා. Chartered accountant ke chairman etakota bar association ke chairman igulo ekathu vela me ayagen nama denekko thorala me committee uta denna me 18 dena ekathu vela meka kalamana karana kala yutu kiyana eka thamai api yojana karala tiyenne e anuwa man bala poruttu wenawa dan vaarthawa thoru janadhipathumata mathaka dilla ba dunna e anuwa neetiya sammatha kala yutu kiyana eka thamai api illa sitne mokada ehema naththam meke ollu gedi maaru vela කුද්ගලයව මාරු කරලා මේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රමය ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට පේනවා අද වෙනකොට ක්‍රිකට් වලට වෙලා තියෙන දේ පහුගිය අවුරුද්දේ ඇතුළට එන්නට ක්වොලිෆිකේෂන් ගහන්න සිද්ධ වුණා. වර්ල්ඩ් කප් 2023 එකේ ෆස්ට් ලෙග් එකේම නැති වෙලා ගියා. චැම්පියන්ස් ට්‍රොෆි එකට ප්‍රථම වතාවට ඉතිහාසය අපි ගහන්න නැතු ඉන්නෝ. මේ සැරේ 2022 එකේ පළවෙනි අධ්‍යයනයෙම එළියට ගිහිල්ලා තියෙනවා. මේ ඛේදවාචකයෙන් එළියට එන්නට ඕන නම් නැවත නැවත මේ එකම කණ්ඩායමකට මේක කරන්න බෑ කියන එක ඔප්පු වෙලා තියෙනවා. එම නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සඳහා යම් කිසි දෙයක් වහාම ක්‍රියාත්මක විය යුතුයි. එහිදී දැන් ඔය සමහර අය වෙනුවෙන් අපිත් පෙනී ඉඳලා ඉන්නවා මේ මේ ලෝයර්ස්ලා හැටියට. ඒ ඒ ලෝයර් කෙනෙක්ගේ රෝල් එකේ. නමුත් අපි මේ සභාවට ආවට පස්සේ අපිට වගකීම තියෙන්නේ පොදුවේ මේ රටේ මහ ජනතාවට. ඒ හින්දා මේ පුද්ගලයෝ දිහා නොබලා මේ ක්‍රීඩාවට සහ ක්‍රීඩාවේ උන්නතිය සඳහා විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා සියලු දෙනාම එකතු වෙලා කටයුතු කළ යුතුයි කියලා මම යෝජනා කරන අතර ඒ තුලින් විතරයි ක්‍රිකට් ක්‍රීඩාව යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකියාව ලැබෙන්නේ අඩිදානමේ අඩිතාලම හරි දාන්න ලැබෙන්නේ. මොකද මීට වඩා පල්ලෙහාකට යන්න හැකියාවක් නැහැ. අපි වර්ල්ඩ් කප් එක දිනාගත්තු රටක් අතුන් 6 2014 ඊට පස්සේ 2003 සෙමි ෆයිනල්ස් ගැව්වා 2007 ෆයිනල්ස් ගැව්වා 2011 ෆයිනල්ස් ගැව්වා වර්ල්ඩ් කප් එකේදී 2012 ෆයිනල් ආවා T20 එකේදී 2009 T20 ෆයිනල්ස් ආවා එවන් කණ්ඩායමක් මේ තත්ත්වයට පැටලලා තියෙනවා නම් යම් කිසි දෙයක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලියි. එම නිසා මෙහි සම්පූර්ණයෙන්ම උඩ යටිකුරු කරලා අපේ ඉංග්‍රීසියෙන් කරන ඕවර්හෝල් එකක් සම්පූර්ණයෙන්ම වෙනසක් කරන්නට ඕන. ඒ වෙනස කිරීමේදී අර චිත්‍රසිරි කමිටුව විසින් ලබා දීලා තියෙන අලුත් නීතිය අනුව මේක ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ස්ටිටියුෂන් එක වෙනස් කළ යුතුයි කියන එක මම යෝජනා කරනවා. මොකද ඔවුන් විසින්ම ඒක හදනවයි කියලා බලාපොරොත්තු වෙනවන එක කවදාවත් වෙන්නේ නැහැ. නීතියක් හැටියට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තට පස්සේ ICC නෙවෙයි ඒ අනිත් අයටත් මේකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එක කරුණක් විතරක් මම කියලා මට මිනිත්තුවක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක කරුණක් විතරක් මම කියලා මගේ කතාව අවසන් කරනවා. උදාහරණයක් හැටියට ගරු කතානායකතුමනි, අපේ වාර්තාවේ අපි පෙන්නලා දීලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ තෝරා ගැනීම සඳහා ඡන්දය ලබා දෙන ආකාරය, ඉන්දියාවේ ඡන්දය දෙන ලබා දෙන ආකාරය හා ලංකාවේ ඡන්දය දෙන ලබා දෙන ආකාරය. ලංකාවට තියෙනවා ඡන්ද 147ක්, ඉන්නේ පොපියුලේෂන් එක මිලියන 22යි. ඉන්දියාවේ පොපියුලේෂන් එක බිලියන 1.4යි, ඡන්ද තියෙන්නේ 38යි. එංගලන්තයේ මිලියන 60ක ජනතාවට තියෙන ඡන්ද 18යි. පාකිස්තානයේ මිලියන 231ක ජනතාවට තියෙන ඡන්ද 17යි. ඔස්ට්‍රේලියාවේ මිලියන 25කට තියෙන ඡන්ද 6යි. ඒ අය තමයි එකතු වෙලා තෝරගන්නේ කවුද තමන්ගේ ක්‍රිකට් පරිපාලනය කළ යුත්තේ කියලා. හැබැයි ලංකාවේ මිලියන 22කට ඡන්ද තියෙනවා 147ක්. ඉතින් මේක ඉතා භයානක තත්ත්වයක්. මෙම තත්ත්වය තුලින් හොඳක් වෙලා නැහැ. හොඳක් වෙලා තියෙනවා නම් තියාගත්තට කමන්නේ. තිබුණු තත්ත්වයේ එන්න එන්නම පල්ලෙහාට වැටෙනවා. මේක ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ සනිකරම අපේ බැලන්ස් ෂීට් එක පෙන්නලා මෙච්චර මුදලක් තියෙන කියන එක නෙවෙයි. එනම් බිස්නස් එකක් කරන්නට ඕන. එහෙම නැතුව ඉවෙන්ට් යන්න කියලා කියන්නත් බෑ. එමනම් ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනියක් දාන්න ඕන. වැදගත්ම දේ ක්‍රිකට් ඉදිරියට යන්නට ඕන. ක්‍රිකට් වල අනාගතය තීරණය වෙන්න ඕනේ. ඒ ඒ සඳහා වෙනස සිදුවේ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ සම්බන්ධයෙන් මම හිතනවා අතිකර ජනාධිපතිතුමාට ලබා දීපු ඒ නීතිය අනුව, අලුත් නීතිය අනුව ඉක්මනට පාර්ලිමේන්තුවට මේ නීතිය ගෙනේ කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හේසා විතානගේ මැතිතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අලි සබ්‍රි ගරු ඇමතිතුමා අදහස් දැක්වීමෙන් පස්සේ මේ විවාද රැක්වෙන ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. මම මුලින්ම මේ රටේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලි සබ්‍රි ඇමතිතුමා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් විදියට අද එකරූ ප්‍රකාශයට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ඇත්ත කතාව කියන්න බැරි, ඇත්ත කතාව දන්න විශාල පිරිසක් මේ ආණ්ඩුවේ ඇමතිවරු විදියට ඉන්නවා, මන්ත්‍රීවරු විදියට ඉන්නවා. ඒ වගේම ගරු ඇමතිතුනේ ඔබතුමා දන්නවා ඇති මේ මොහොත වෙනකොටත් ක්‍රිකට් බෝඩ් එකේ පේ ලිස්ට් එකේ වැටුප් ලබා ගන්න එක එක ආකාරයේ පිරිසක් මේ ආණ්ඩු පක්ෂයේ කීප දෙනෙක් ඉන්නවා. ඒතර යාළගෙන් අපිට ওই සාධාරණ ප්‍රකාශයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. අපි මේ ක්‍රිකට් ගැන කතා කරන්නේ මේ රටේ ක්‍රිකට් එකට තියෙන ආදරය නිසා. හැබැයි ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතන මේ වෙනකොට මට ගරු ඇමතිතුමනි, මම අද දිනෙත් ප්‍රවේශ වෙමින් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලාවත් මම ගරු අධිකරණයට අපහාසයක් වෙන්න තියන්නේ මේ මොහොතේ මට විරුද්ධව අරගෙන තියෙන වාරණ නියෝගයක්, විශාල මුදල් කන්දරාවක් වියදම් කර කර අපි කතා කරන ක්‍රිකට් එකට විරුද්ධව වාරණ නියෝග ගන්නවා. අපි අනාගතයේ දවසක මේ රටේ ජනප්‍රිය නීතිවේදීන් අල්ලගෙන කෝටි ගණන් මුදල් ගෙවලා මේ වාරණ නියෝග අරගෙන අපිට නඩු දානවා. හැබැයි මේකට උත්තර හොයන්න කටයුතු කරන්නේ නැහැ.
මං හිතනවා මේ මේ මොහොත වෙනකොට අලි සබ්‍රි ඇමතුමාගේ කතාව ඇහුවනම් අපේ රටේ ක්‍රිකට් ගේ වල හරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අද මේ පනත ගේනවා සියලුම ක්‍රිකට් මේ ක්‍රීඩාවන් ගැන. මේ පනත ගේනකොට මේ රටේ ජනතාවට අවබෝධයක් නැහැ. අඩුම හිතනවා මේ පාර්ලිමේන්තුවෙත් බොහෝ දෙනාට අවබෝධයක් නැතුව ඇති. ඒ වගේම පනත් ගේන ඒවා ගැන අපේ රටේ මිනිස්සු විශ්වාසෙකුත් නැහැ. හේතුව මේ පහුගිය කාලේ ගෙනාපු අනපනත්වලට අනුවද අපේ රටේ ජේසෙම ක්‍රිකට් ආයතනය කටයුතු කරන්න කියන එක ගැන අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒකට උත්තර දෙන්න කවුරුවත් නැහැ. නගරු ඇමතුමා මේ වෙලාවේ මේ කතාව එතුමා සභා ගැබේ නැතත් ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට එතුමා අහගෙන ඉන්නවා නම් එතුමාගේ අපි අවධානය යොමු කරන මේ වෙනකොට එතුමා විසින් රග්බි සම්මේලනේ, පාපැසි සම්මේලනේ, මෝටර රථ සම්මේලන, දැල්පන් සම්මේලනය සම්පූර්ණයම නතර කරලා තියෙනවා. ඒ සංගම් අවෝසි කරලා තියෙනවා. හේතුව විදියට මා දන්න තරමින් නිවරදි ආකාරයට ඇනුවල් AGM එකේ නැත්නම් වාර්ෂික සමාජික රැස්වීමේදී සම්මත කරගත යුතු මූල්‍ය වාර්තා සම්මත කර නොගැනීම, ඒ වගේ අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි නොගැනීමේ වරදට. හැබැයි ක්‍රිකට් ආයතනයත් මේකට සම්බන්ධයි. අද වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පහුගිය වර්ෂයේ මූල්‍ය වාර්තාව AGM එකට දාලා නැත්නම් සමාජිකයන්ගේ අනුමත කරලා ඉවර වෙලා නීත්‍යානුකූලව දෙන තියෙන අවසාන දිනේ මැයි 31 වෙනිදා වෙනකොටවත් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ලබා දෙන්න බැරි හේතුව තමයි අපි ගිහිල්ලා වෙලා ඔඩිට ජෙනරල්ගෙන් ප්‍රශ්න කරා, මෙන්න මේ ආකාරයට මුදල් වියදම් කරලා තියෙනවා, මේ වියදම් කිරීම සාධාරණද? එසා කරුණාකර ක්‍රිකට් ආයතනය මේක විමසන්න. මම විශ්වාස කරන ඔඩිට විකුණාධිපතිවරයා ඒ යුතුකම ඉටු කරලා තියෙනවා. ඒවට උත්තර දීලා තමන්ගේ සමාජිකයන් ඉස්සරහට ගිහිල්ලා මේ මූල්‍ය වාර්තාව සම්මත කරගන්න බැරි තැන ක්‍රිකට් ආයතන ඉර වෙලා දැන් අද වෙනකම් වාර්තාව දීලා නැහැ. එහෙමනම් මම හිතනවා අමතිවරයා වැඩ කරන්නේ හැම ක්‍රීඩා සංගමයකට සමානව නම්, හැම ක්‍රීඩා සංගමයක් ගැන එක විදිහට හිතලා නම් මේ වෙනකොට ක්‍රිකට් ආයතනයත් සම්පූර්ණම විසුරු ආධාර වෙලා කාගේ හරි යටදර අඩුම ගන්න හරිම් ප්‍රනාන්දු අමතිවරයාගේ ලේකම්වරයා යටද හරි මේක අරගෙන යන තැනට එන්න ඕන. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඇයි ඒක වෙන්නේ නැත්තේ? අපි රටේ ක්‍රිකට් ආයතනයේට 1996 අර්ජුන රණතුංගල ඇතුළු මේ රටේ කීර්තිමත් ක්‍රීඩකයෝ ටිකක් ඒ නිර්මාණය කරපු ජයග්‍රහණයත් එක්ක සල්ලි එන්න පටන් ගත්ත ක්‍රිකට් ආයතන. ඊට පස්සේ තමයි මේකට මුදලාලි ලාවේ. අලිසබ්‍රිය අමතුමගල මුදලාලි ටිකක් මේකට ආවා. ඒ මුදලාල්ලා කොටස් බෙදාගෙන කියලා දැන් මේ අලුත් වර්තමාන මුදලාලි සල්ලි වලින් හැම කෙනාම අරගෙන තියෙනවා. ඒ අරගන්න පිරිසත් එක්ක මේ ක්‍රිකට් ආයතන වෙනම නීතියක් තියෙන්නේ. අපි අහනවා රග්බි සංගමයට, පාපේ සම්මේලන, මෝටර රථ, දැල්පන්දු සංගම් වලට තියෙන නීතිය ක්‍රිකට් ආයතන නැත්තේ ඇයි? ඒ වගේම අහනවා මේ වෙලාවේ මම සභාගත කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නව නීතිමාලාවක් ගෙනහැලා තියෙනවා. මේ නව නීතිමාලාව ගේන්න රෙද්දක් ඇඳන් කටයුතු කරන්න පුළුවන්ද වර්තමාන අමාත්‍යවරයාට කියලා අහනවා. ගරු ඇමතුමනි, ඔබතුමා අවධානයට යොමු කරන රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයා මේ රටේ මේ ක්‍රිකට් පරිපාලනය කරන දූෂණයට යම් උත්තරයක් හොයන්න. එතුමා අවුරුදු දෙකයි එකවරක් ඉන්න පුළුවන්. මීට පෙර තිබුණේ අවුරුද්දෙන් අවුරුද්ද නිලවරණයේ තියන 2016 වෙනකන්. ඊට පස්සේ මේක අවුරුදු දෙකක් යෝජනා කරා රොෂාන් රණසිංහ මැතිතුමා. ක්‍රිකට් ආයතනය විරුද්ධ වුණා. නමුත් අධිකරණයේදී 2023 අගෝස්තු 1 වෙනිදා ඉඳලා එකඟ වුණා අවුරුදු දෙකකට සැරයක් අවුරුදු දෙකේම දෙකකින් සභාපතිවරයෙක් ලේකම්වරයෙක් ඉවත් වෙන. දැන් අද මොකද ගෙනහලා තියෙන අලුත් නීතිය? අද ගෙනහලා තියෙන අලුත් නීතිය අනුව සභාපතිවරයට පුළුවන් අවුරුදු 16ක් යනකම් ඉන්න. 4 ඒවා 2ක් ඉන්නවා සභාපතිව පුටුවේ, ඉතුරු 8 ඉන්නවා කියලා වෙනතරතුරක. හැබැයි එතකොට මොකද වෙන්නේ? මේ දැන් කතා කරන්නේ AI යුගයක් ගැන, මහා ලොකුවට තරුණයට අවස්ථාව දෙන යුගයක් ගැන. ජනාධිපතිතුමා කියනවා තරුණියට ශක්තිය දෙන්න ඕන කියලා. මොකද්ද මේකේ අවුරුදු 60-70 වෙනකන් අවුරුදු 16ක් එක පුටුවේ ඉන්න පුළුවන් විදියට මේ පනත් වෙනස් කරලා හදන්න ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතාවය විතර
වර්තමානින්න පාලනයට අවශ්‍ය විදිහට හදනවා නම් මං හිතන රොෂාන් සිංහ මහත්තයා බෙල්ල තියලා හරි එළියට ආවේ තමන්ගේ ආත්ම කරුත්වය බේරගෙන කියලා කටයුතු කරන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාව විශේෂයෙන්ම කියනවා අද වෙනකොට මේ ක්‍රිකට් පරිපාලනය කොච්චර දුරට මුල් බැහැගෙන දේශපාලනීකරණය වෙලාද කිව්වොත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳගෙන තමයි මෙයාල කටයුතු කරන්නේ. ඊයේ පෙරේදා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන ප්‍රදාන උත්සවය තිබුණා. ක්‍රීඩා ක්‍රිකට් ආයතනයේ තෑගි ටික දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනිහිල්ලා. ජනාධිපති ලේකම් කාර්යාලය පාවිච්චි කරගෙන දේශපාලනය කරන නිසා අපි කියනවා කරුණා කරලා මේ මාස තුනේ ওই ගේම් එක ගහගෙන යන්න. හැබැයි අවම වශයෙන් හරි මේ පිළිබඳව මැදිහත් වෙනවා නම් ගරු හරිම් ප්‍රාන්දු අපේ සහෝදර ඇමතුමාන වඩාත් හොඳයි. මේ වෙලාවේ අවම වශයෙන් හරි මේ පිළිබඳව මැදිහත් වීමක් වෙනවා නම් මේ මේ ගරු ඇමතුමාම ඉදිරිපත් කළ තියෙන නියෝගත් එක්ක තියෙනවා මේ ඒ ශ්‍රේණියේ බී ශ්‍රේණියේ ක්‍රිකට් මේ ක්‍රීඩා සංගමයක භාණ්ඩාගාරිකවරයා වෙන්න ඕන අඩුම තරමේ චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්. මේකේ ඔබතුමා මේ කරපා තියෙනවා. මම කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්නේ බුක් කීපර් කෙනෙක් විතරවත් ක්වොලිෆිකේෂන් නැති මිනිහෙක්. ඇයි ඒ හයිය දීලා තියෙන්නේ මොකද්ද? මේ ඕන විදිහට ගේම් එක ගහගෙන යන්න. සමහර වෙලාවට මේකේ එක එක කල්ලි හදාගෙන ඉන්න ක්‍රීඩා ක්ලබ් හදාගෙන ඔවුන්ව සන්තෝෂම් විදිහට අරගෙන යන්න. සාකරු ඇමතුමනි මා විශ්වාස කරනවා අද ඔබතුමාට පාලනය කරගන්න බැරි තැනට ඔබතුමාටත් පාලනය කරගන්න බැරි තැනට මේ කට්ටිය ක්‍රීඩා සංගම් හදාගෙන ගිහිල් ඉවර වෙලා මේ මොහොත වෙනකොට Tamanට අවශ්‍ය විදියට කටයුතු කරනවා. මම උදාහරණයක් විදියට කියන්නම්. ඒ ක්‍රීඩා සංගම් වල ඉන්නවා ජනාධිපතිතුමාගේ උපදේශකෙක් කියලා කියාගන්න පුජ්‍යලයෙක්. ඒ පුජ්‍යලයා Tamanට අවශ්‍ය විදියට මං හිතන්නේ මේ ක්‍රිකට් ආයතනයේ මුදල් ටික Tamanටත් ඕන විදියට පාවිච්චි කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා මේ රටේ ක්‍රීඩා සංගම් සියල්ලටම එක නීතියක් ගේන හරින් ප්‍රනාන්දු ඇමතුමා කටයුතු කරනවා නම් ඒක සම්මිසිල්ලටද ඒක සුජීව ගොඩලියද්දටද ඕන විදියට තමන් ආරක්ෂා වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක හොඳ නැහැ කියන එක හොඳම උදාහරණ තමයි 2022 මැච් පරාද වුණාම අපි කිව්වා ඔය ඉන්න පරිපාලනය කිව්වා 2022 මැච් එක පරාද වෙලා එළියට ආපු ගමන් අපි 2024 අනිවාර්යෙන් කප් එක ගන්නවා කියලා. 2024 කප් එක ගන්න අවශ්‍ය සැලසුමක් තියෙනවා කොහොමද? දැන් අද 2024 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද 2024 වෙනකොට අපි මුල් වටේම එළියට ගිහින් තියෙනවා. අපේ රටේ මිනිස්සු කල්පනා කරා නියෝජ්‍ය කතානායකතුමනි අඩුම තරමේ නේපාල තරඟේ වැහැප්පේක ලොකු දෙයක්. නේපාල තරඟේ ගැහුවා නම් මේකත් අපිට පරාද වෙනවා කියන තරම් මානසික බිඳීමක් තිබුණා. ඉතින් මම හිතනවා මේ අලි සබ්‍රි ඇමතුමා කියපු කතාවේ එක තැනකට මම විරුද්ධයි. එතුමා කිව්වා මේක වෙනස් වෙන්න ඕන, මේ ශක්්‍යක වෙනස් වෙන්න ඕන, නීති වෙනස් වෙන්න ඕන කියන කාරණාව කිව්වා. හැබැයි එතුමා කියනවා මේ පුජ්‍යලය වෙනස් වෙන්න ඕන. මම කියනවා මේ පුජ්‍යලය වෙනස් වෙන්න කටයුතු කිරීම ඉස්සෙල්ලම කරන්න ඕන. මේ කණ්ඩායම දන්නෝ මේකේ රහ, මේ කණ්ඩායම දන්නෝ මේකේ පරිපාලනය අරහා ඇමතිවරයාට බලපෑම් කරන්න කොහොමද කියලා. රොෂාන් රණසිංහ ගෙදර යන තැනට තල්ලු කරේ සම්විසිල්ලා මැතිතුමා කියන එක දන්නෝ. ඒ වගේම හරින් ප්‍රාන්දු ඇමතිතුමා ඇමතිකම බාරගන්න ඉස්සෙල්ලා ප්‍රකාශයක් කරනවා අපි ගේනවා මේකට හරින් කියලා. මම දන්නේ එහෙම ක්‍රිකට් ආයතනයේ සභාපතිට පුළුවන් ද හරින් ප්‍රාන්දු කියන එක කරන්න තීන්දු කරන්න ජනාධිපතිවරයා. ඉතින් එතනට මේක පත් වෙලා තියෙනවා නම් සල්ලිත් එක්ක මේ අවශ්‍ය විදියට මේක දඟලන්න ඉඩ දීලා තියෙනවා නම් මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ක්‍රිකට් 2024 මේ වුණා 26 බලාපොරොත්තුත් අපිට තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගරු හරින් ප්‍රනාන්දු ඇමතුමනි ඔබතුමා අපි විපක්ෂයේ එකට ඉඳ මම සංකන එකට ඉඳගෙන කතා කරා මේ IPG එක හරහා මේ රටේ ක්‍රිකට් වලට සූදු වලට සම්බන්ධ වෙන්න මේ LPL එක යොදාගෙන එවකට ඉරුව ඇමතිවරයා කටයුතු කරපු එක ගැන අද වෙනකොට IPG එකට ඕන විදියට මේ ගේම් එක කොච්චර දුරට ගිහිලා තියෙනවද කියන එක හරින් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් මම අහනවා. ගරු ඇමතිතුමනි පහුගිය දවසක දඹුල්ලේ ටීම් එකේ ඕන නැත්නම් ඒ කණ්ඩායම මිලදීගත් පුජ්‍යලයා ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත්තා. අපි දන්නවා ක්‍රිකට් ආයතනය සහ IPJ එකේ තියෙන ගිවිසුම් අනුව යම් කිසි ඔක්ෂන් එකකට එනවා නම් එහෙම මුදල් සම්පූර්ණ මුදල තැන්පත් කළා තමයි මේ ඒ අදාළ මිලදී ගන්න කණ්ඩායම් මිලදී ගන්න පුජ්‍යල එන්න ඕන. ඒතර මේ මේ පුජ්‍යලයට IPJ එකේ මුදල් තැන්පත් කළා තියෙන්නේ නැති. දැන් අද මේ වෙනකොට ඒ මුදලට මොකද උනේ කියන එක ගැන ප්‍රකාශයක් එන්නේ නැහැ. කරු අමුතුම ප්‍රකාශ කළත් නැහැ. මොකද මේ පුජ්‍යලය මේ වෙනකොට අත්අඩංගු වෙ ඉන්නවා. වෙන කෙනෙක් ඒකේ ටීම් එකේ මිලදී ගත්ත කිරිල්ලක් ප්‍රකාශ වෙනවා. ඒතර අපි දන්නේ නැහැ මේ IPG එක අනිල් මෝහන්ලා එකතු වෙලා මේ රටේ ක්‍රිකට් එක දවසෙන් දවස විනාශ කරලා මේ රටේ ක්‍රීඩකයෝ සූදු වලට සම්පූර්ණ සූදු ක්‍රීඩාවට මේක බද්ධ කරලා අපි දැක්කා ගිය සැරේ IPL LPL එක වල සමාන LPL එක වෙලාවේ එක ක්‍රීඩකෙක් අහුණා සූදු වලට සම්බන්ධයි කියලා. ඒතර මේව ඉතිහාසයේ අපි දැක්කේ නැති දේවල්. අද වර්තමානයේ වෙනකොට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මම හිතනවා මේ රටේ ක්‍රිකට් එකේ පරිපාලනය Tamanට ඕන විදියට ඇමතිවරයා අභිභව අපි හරින් ප්‍රනන්දු ඇමතිවරයාගේ තාම දැක්කේ නැහැ. රොෂාන් රණසිංහ ඇමතිවරයා අභිභව කටයුතු කරන්න අවශ්‍ය කටයුතු කරා. ඉතින් අපි හිතනවා හරින් ප්‍රනන්දු ඇමතිතුමාටත් මේක දැඩි අභියෝගයක් වෙන්න ඕන. ජනාධිපතිවරයාගේ උපදේශකවරු මේක පාලනය කරනවා නම් ඇමතිවරු මේක දරා ගන්න පුළුවන්ද කියන සැකය තියෙනවා. මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියනවා මේ LPL එක කරලා මේ LPL එක ගහලිවලා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිසිම වර්ධනයක් ක්‍රිකට් වල අනාගතේ කිසිම සතක් වෙන්නේ නැහැ. මේ ඉන්දියාවෙ ඉන්න සූදුකාරයෝ ටිකක් ගෙනාලිවලා මේකේ උම් පෝෂණය වෙනවා සහ ලංකාවේ මේකට සම්බන්ධ වෙලා ඉන්න කොමිස්කාරයෝ ටිකට අවස්ථාව ලැබෙනව අර රටේ ක්‍රිකට් නැගිටින්න ඒ හයියක් වෙන විදියට මේ වැඩසටහන යන්නේ නැහැ. හැබැයි ඉන්දියාවේ IPL එක ගහන්නේ ඒ රටේ ක්‍රීඩකයෝ හදන්න, ඒ රටේ ක්‍රීඩා කණ්ඩායම් දිනු කරන්න, ඒ රටේ ක්‍රිකට් එක වර්ධනය කරන්න. අපි LPL එකෙන් අද වෙනකන් සැලසුමක් හදලා නැහැ. අඩුමතරමේ පුහුණු කරුවෙකුට ඊයේ පෙරේද මං හම්බෙන්න ආවා පුහුණු කරුවෙක්. ඒ පුහුණු කරුවාට තියෙන එකම නුසුසුකම ශම්මි සිල්ලාගේ ක්ලබ් එකෙන් එහා පැත්තේ ක්ලබ් එකට ගියා කියලා. ඉතින් ඒ නිසා මේ මට්ටමට LPL එකේ අඩුබංගාරේ අපේ පුහුණු කරුවෙකුටවත් අවස්ථාවක් නැති තැනක තියෙනවා නම් මම හිතනවා විශේෂයෙන්ම කරු ඇමතුමාගේ අවධානයට යොමු වෙන අලි සබ්‍ර ඇමතුමා කිව්වා වගේ මේ නීතිය වෙනස් කරලා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මහා කැපකිරීම කරපු ක්‍රීඩකයන් විශාල පිරිසක් අපිට කවදාවත් අමතක කරන්න බෑ. අර්ජුන රණතුංග මැතිතුමාලා වගේ මේ ක්‍රිකට් වෙනුවෙන් මහා දැවැන්ත කැපකිරීම කරපු උදවිය ඔවුන් වගේම මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත් වෙන්න කැමති හෂාන් තිලකරත්න රොෂාන් මහානාමල ඉන්නවා. මේ වගේ කණ්ඩායමක් එක කරු ඇමතුමා හරි ප්‍රවේශයක් ගන්නව නම් අපේ රටේ ක්‍රිකට් අනාගතය හොඳ වෙයි. මේ ඉන්න නිලධාරීන්ට තවදුරටත් කාලා ඉන්න බඩ පුරව ගන්න විදිහට නීති අලුතෙන් හැදෙනවා නම් මම හිතනවා අපේ රටේ ක්‍රිකට් වල මේ තියෙන තත්ත්වයට හෙට අනිද්දා ජපාන චීන වගේ රටවල් ක්‍රිකට් ගැවුවොත් ඊටත් යටට ඇවිල්ලා මේ රටේ ක්‍රිකට් වල මලගම උදා වෙන තැනට එනවා. ඒ නිසා අපි අපේක්ෂා කරනවා මේ ඉදිරි දින කීපේ හරි මේ වැටිලා තියෙන තැනෙන් ගොඩ එන්න මේ පාලකයන්ට අවශ්‍ය විදිහට කියා කරන්න නැති උත්තරීතර පාර්ලිමේන්තුව අපි විවාද දෙකක් කරා. මේ විවාද දෙක හරහා ගොඩ නැගුණු අවසන් කරන ගොඩ නැගිච්ච මතේ උනේ පාර්ලිමේන්තුවේ අති සුළුතර මන්ත්‍රීවරු කීප දෙනෙක් කර සියලු දෙනා එකතුනේ මේ රටේ ක්‍රිකට් හදන්න අවශ්‍ය නීති හදන්න ඕන කියලා ඒකට පියවර ගත යුතුයි කියලා මා යෝජනා කරමින් මගේ වචන කීප අවසන් කර බොයිස්
ගරු හරින් පෙනන්ද මැතිතුමා ඔබතුමාට මිනිත්තු 23ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සතුරු වෙන අද දවසේ මහිතර සංචාරක කර්මාන්තය ගැන රෙගුලාසි පහක් එන දවසක ඇන්ටි ඩෝපින් සම්බන්ධයෙන් ගෙනාපු රෙගුලාසියක් නිසා ක්‍රීඩාව ආපු වෙලාවේ වැඩිපුර මහිතර සංචාරක ශේෂ්ත්‍රය ගැන ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති මේ ක්‍රීඩායක අල්ලගෙන මැච් පෙරදුනාම ඒකේ මහා වින්දනයක් ගන්න විපක්ෂයක් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ගැන මම ගොඩක් ආඩම්බරයි. මේ විනය ගැන කතා කරමු. විනය සහ ක්‍රීඩාව ගැන කතා කරමු. සමහර මන්ත්‍රීවරු ඉන්නවා මගේ මිත්‍රයා අපේ එදා හිතවතා කවුද නිජිබුල් රෞමාන් මන්ත්‍රීතුමාත් එදා කිව්වා සමහර මිනිස්සුන්ට යට වෙලා තමයි මේ පාර්ලිමේන්තුවල ඉන්නේ කියලා. මටත් සැකයක් හිතෙනවා එක නාලිකාවක් බලපුවම මේ නාලිකාවයි මේ මන්ත්‍රීවරයගේ එකම ඉලක්කයක් තියෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ කිරීමද කියලා. මොකද ඒ නාලිකාව මම නමින් කියන්නේ නැහැ. ඒ නාලිකාව මැච් පෙරදුනම කවි ලියනවා. ඒ නාලිකාවේ නම දාලා ඒ නාලිකාවේ ප්‍රධාන නළුවා මැතුමා. හරි. එතකොට මේ ඔක්කොමත් එක්ක කල්පනා කරනකොට මුන් ඇත්තටම ක්‍රීඩාවට ආදරේද කියලා.
මට සම්මිසිල්ලගේ කෙනෙක්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩාව එකක් මතක තියාගන්න, ක්‍රීඩා අමාත්‍යංශ කියන්නේ ක්‍රිකට් නෙමෙයි. ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා 73ක් තියෙනවා. ක්‍රීඩා 73ක් තියෙනකොට ඒකට ඊයේ පෙරේද රෙගුලාසියක් දැම්මා. ඒ රෙගුලාසිය අනුව මෙතුමාලා දන්නවත් දන්නේ එක්සිකියුටිව් කොමිසියක අවුරුදු 16ක් හිටියොත් එයාට සභාපති වෙන්නත් බෑ. මන් දන්න තරමින් සම්මිසිල්ල 16ක් ඉඳලා ඉවරයි. ඊගාපාර මැතිවරණයේදී එතුමට ඉල්ලන්නත් බෑ. මේ තියෙන පෞද්ගලික වෛරයක්, පෞද්ගලික තරහක්. හැබැයි මම ක්‍රිකට් ක්‍රීඩාවවත් මම මේ ක්‍රීඩා අමාත්‍යංශවත් ගන්න උවමනාවක් තිබ්බේ නෑ. රොසන් නන්සිංහ මන්ත්‍රීතුමා කිව්වා එතුමාගේ තේකකට වහ දැම්මා කැබිනට් එකෙන් තේකක්වත් බොන්න බෑයි කියලා. ජනාධිපතිගේ ප්‍රධාන චීෆ් ඔෆ් ස්ටාෆ් එතුමාව මරන්න ඉන්නවා කිව්වා. එහෙම කියන මිනිහෙක්ව කැබිනට් එකෙන් අයින් කරා මිසක් එතුමා කරපු කිසිම චෝදනාවකට රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාව අයින් කරේ නෑ. කොහෙවත් යන බරකරත්තයක් මගේ කරපිට උරු තිබ්බා. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙලා, එතකොට ශ්‍රී ලංකා රගර තහනම් වෙලා, එතකොට තව ක්‍රීඩාවල් තුනක් ෆුට්බෝල් තහනම් වෙලා, දැන් එකක්වත් තහනම් වෙලා නෑ. දැන් මේ වර්ල්ඩ් කප් එකට ගිහිල්ලා ගහපු මැච් තුනෙන් දෙකක් පරදුනාම ආයතර බුදියන් හිටපු නැගිටලා. හැබැයි බාරගත්ත ගාම තිබ්බ ටුවර් තුනම දින්නම හොඳයි කිව්වේ නෑ. අනික මම හැමදාම ගියේ ක්‍රීඩා මාත්‍යසසරන් නන්නත් ආරතනන්නේ. දිනනකොට ක්‍රීඩකයෝ පරණ ක්‍රීඩකයෝ පරදිනකොට ඇමතියා. පුදුම කරුමයක්. ඔබතුමා ක්‍රීඩා ඇමතුණත් ඔබතුමාට ওই දේම තමයි වෙන්නේ. කොන්දර මතක තියාගන්න. මේ චෝදනාවලට මම ඔබතුමා කව මම අයින් කරා කියලා ක්‍රීඩා ආයතන ටික හතරක් අයින් කරේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ කොමිටි එකතු වෙලා තිබුණා. ලෝක වර්ල්ඩ් රග්බි කපිව කැන්සල් කරලා තිබුණා. වර්ල්ඩ් රග්බි එකෙන් අපිට දුන්න කොන්ස්ටිටියුෂන් එක ව්‍යවස්ථාව වෙනස් කරපන් කිය. ඒ ව්‍යවස්ථාව වෙනස් කරන අපි ඔක්කොම එකඟ වුණා. ඒ කියන්නේ මම හිටියේ නැහැ එතකොට. ඒ හිටපු කොමිටුව ක්‍රීඩකයන්ගෙන් සංයුක්ත කොමිටුවක් දාලා ඒගොල්ලන් ඔප්පු කරගත්තා. ඇයි මේක ඇතුළත් ඔය වගේම ඔය මේ ක්‍රීඩා සංගම් ඔක්කොම වල තියෙන මන්ත්‍රීතුමා අත්වසෙන්ම කල්පනා කරොත් වෙනම ගේමක්. හැමදාම බලේ ඉන්න බලන ගේමක්. ඒක ක්‍රිකට් වලට පමණක් පොදු නැහැ. අපි ක්‍රිකට් ගැන මෙච්චරම කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි ලංකාවේ මුදල් ටිකක් එන, ලංකාවට පිළිගැනීමක් තියෙන, ලෝකෙ පේන්න තියෙන එක ක්‍රිකට් ක්‍රීඩාව. දැන් ඔබතුමාලත් එක්ක වැඩ කරන තිලංග සුමුදිපාල මේක අල්ලන් ඉන්න බැලුවේ නැද්ද? එයාව ගැලවුවේ මං කොහොමද? ඒව ගැන ඔබතුමාල ස්තුති කියනවද? හරි. එතකොට සූදු ව්‍යාපාරේ ඉන්න කිසිම කෙනෙක්ට ක්‍රීඩාවේ කිසිම මොනම ක්‍රීඩාවක මම ආයෙත් කියනවා ක්‍රිකට් පමණන්නේ මේ මොනම ක්‍රීඩාවකවත් තනතුරක් දරන්න බැහැ කියලා අපි එදා ගෙනාවා. ඔබතුමා මාත් එක්ක හිටියේ එදා. එතකොට සහිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දෙ ඉල්ලනවා 16 වෙනිදා. කතානායකතුමා හිටියේ කරුණ ජයසිරි මහත්තයා කියලා විශේෂ පාර්ලිමේන්තුවක් ඇඳලා අවුරුදු ගාණක් කිසිම ඇමතිවරයෙක් කරන්නේ නැතුව පව් කර කර ආපු එක අපි දවස් තුන හතරෙන් ඡන්දෙ ඉස්සෙල්ලා ගෙනල්ලා පාස් කරා පාර්ලිමේන්තුවේ හතර දෙනයි. එදා ඡන්දෙ නිසා චන්දර ගිහිල්ලා නිසා අපිට අග්ගලදායක වෙනස් කරා කරු කතානායකතුමා. එතකොට ඒකෙන් පස්සේ තමයි ඔබතුමා ඔය කියනද ඔක්කොම දේවල් වෙන්නේ. ඔබතුමා මගෙන් අහනවා LPL ගැන. LPL එකට IGP එකට දුන්නේ මන්ද? දුන්න කෙනා ඔබතුමා දන්නවා. ඒගොල්ලන් දීලා ඔබතුමා කියන කතාවට මම 100% එකයි. හැම එන ඉන්වෙස්ටර් කෙනෙක්ම වෙට්ටෙන්න ඕන. වෙටින් ප්‍රොසෙස් එකක් තියෙන්න ඕන. ICC එක වුණත් ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. කළා මම ඒකට නීතියක් ගේනවා. මින් මතුවට එන ලංකාවට එන කිසිම ඉන්වෙස්ටර් කෙනෙක්ව පරිපාලනය වෙනවද නැද්ද? එහෙම නැත්නම් යාව වෙට් කරලා නෙමෙයිද ගන්න? නැත්නම් එයාට දෙන්න බෑ. ඔබතුමා ඔහොම කියනවා. ඔබතුමාගේ පැත්තේ ඉන්න කෙනෙක්ට චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. මේ ගිය පාර තිබුණ LPL එකේ. හෙට අනිද්ද බලන්න. එතුමා පරීක්ෂණයක් කරනවා. මට ආරංචිය. ඒ නිසා මේ වංචනික ක්‍රියාවන් ලංකාවේ නවත්තන්න පුළුවන් එකම ලෝකෙම එකම රටයි නීතියක් තියෙන්නේ. ඒ ඔබතුමා අපි හිටපු එක පක්ෂයේදී ගියපාර UMP ගෙනාවු නීතිය. ඒ නීතිය නිසා තමයි අරමිනිය හිරේ ඉන්නේ. ලෙජන්ඩ්ස් ටෝර්නමන්ට් එකක් ආවා. ඒ ලෙජන්ඩ්ස් ටෝර්නමන්ට් එක ගෙනද්දි මම බැලුවේ සංචාරක ශේෂ්ත්‍රයේ පැත්තෙන්. ඇයි සංජය දත් ආවා. එතකොට ක්‍රිස් ගේල් ආවා. යුවරාජ් සිංහ දළදා මාලිගාවට ගිහලා මල් වැන්දා. දැන් මම ගෙනල්ලා ඔය තුන්දෙනාව ලංකාවට ගේන්න වියදම් කරා නම් ඇඩ් එකක් ගහගන්න මට කීයක් යනවද? ඒ ලෙජන්ඩ්ස් ටෝර්නමන්ට් එකේ මේගොල්ලන් ඇවිල්ලා ගැහුවා. එතන එහෙම මෙන් ඉන්සිඩන්ට් කීපයක් වුණා. අපි SIS කරලා අත්අඩංගුවට ගත්තා. තාම ලංකාවේ ඉරේ මොන ලෝකෙද එම නීතියක් තිබුණේ? අපි ගෙනාවු නීතිය. දෙන්සවන්න මේ කතා කරපු චිත්‍රසිරි කොමිටුව සමහර කට්ටිය ඔක්කොම හරි ලේසි පහසුයි දේවල් කියන්නේ. දැන් චිත්‍රසිරි කොමිටුව දෙන එක අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා, පාස් කරගමු. ඒක නීතියක් වෙනවා. මතක තියාගන්න තව එක කරුණක්. දේශපාලනය අත ගහන හැම ක්‍රීඩාවකම විනාශයි. අද බුදුහාම කියන පකිස්තානය ගැන, පකිස්තානය පත් කරන්නේ ක්‍රිකට් සභාපතිව අගමැති. පකිස්තානෙත් කෙලවලා ගෙදර ගියා පළවෙනි රවුමෙන්ම. USAටම පරාදයි. දැන් ඔයගොල්ලන් ක්‍රීඩකය 6 දිනක් අස් කරලා. ඇයි? දැන් හෙට හෙට රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය දුන්නොත් ක්‍රිකට් බෝඩ් එකේ සභාපති කරන්න එතුමා කොහොමද කවුරු හරි යාළුවෙක් වෙනවලා දෙන්න? ඒකද හරියන්නේ නැහැ. මම පිළිගන්නවා මේ රටේ දැන්ට පකිස්තානයේ මේ අවුරුදු දෙකට ක්‍රිකට් බෝඩ් ප්‍රෙසිඩන්ට් 6 දිනක් මාරු වෙලා තියෙනවා. 6 දිනෙන් මාරු වෙලා තියෙනවා. මම කියන්නේ අපි බොහොම ඊට වඩා බුද්ධිමත්ව මේ කටයුතු කරනවා. මම එදා සෛත් ප්‍රේමදාස මහත්මත් එක්කත් එදා කතා කරද්දී ආගිමන්ට් එකේදී මම කිව්වා ICC දෙබිඩි පිළිවෙතක් තියෙනවා. ICC හරි වැරදි. මම ඒක පිළිගන්න කැමතියි. ඒත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ICC ට අභියෝග කරන්න බෑ. නීතිය තේරුම් ගන්න. හරි ICC ට අභියෝග කරන ICC අපේ සත පාකර ගණන් ගන්නෑ. ICC කියන්නේ අපි උඹලට සල්ලි එවන්නේ. උඹලේ පාර්ලිමේන්තුව කොහොමද අපිට කියන්නේ? කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා රටේ නීතියෙන් වෙනස් කළේ. ඒක තමයි දැන් අපි කරන්නේ. ඒක තමයි චිත්‍රසි වාර්තාව හදලා. ඒකේ සමහර දේවල් එක මම එකකයි, සමහර දේවල් මම පෞද්ගලිකව එක කරන්නේ. හැබැයි රටක් කැබිනට්ුවක් පාර්ලිමේන්තුවක් ඇයට අපි එකඟ වෙනවනම් ඒක ක්‍රියා කරන්නයි මම බැඳිලා ඉන්නේ. මගේ රෙස්පොන්සිබිලිටි එක ඒක. මොකද මම සමාජලාට ඉදෙනවා ක්‍රීඩා සංගම් වල තියෙන ප්‍රශ්න චාටර්ඩ් අකවුන්ටන්ට් දන්නේ නැහනේ. එයා ඉන්න ඕනේ. ඒක ප්‍රශ්නේ. හැබැයි ක්‍රීඩා සංගම් වල ප්‍රශ්න නීතිඥයෙක් දන්නේ නැහනේ. ඒතර ක්‍රීඩා සංගම් වල ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරන පිටින් ගෙනල්ලා සම්පූර්ණ ඒගොල්ලන්ට බාර දෙන කාරි. ඒ සංගීතයක් තියෙනවා. ඒ සංගීතය සාකච්ඡා කරමු. ඡන්ද ප්‍රමාණය වැඩි. අපේ රටේ පේපර් ක්ලබ්ස්, බොරු ක්ලබ් රගර් වලත් තියෙනවා, ක්‍රිකට් වලත් තියෙනවා. රගර් වල දැන් අපි කියමු ප්‍රොවින්සස් වලට ඡන්ද 9-10 දෙනවා, රගර් බෝලයක්වත් නැති. මේක ඉතිහාසයේ ඉඳන් මේ සංගම් වල වෙච්ච එකක්. ඒක තමයි නවත්ත ගන්න ඕනේ. මේක ක්‍රිකට් ක්‍රීඩාවට විතර නෙවෙයි හැම ක්‍රීඩාවකටම සීමා වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්නේ අපිට විසඳගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ දැල්පන්දු නිර්වරණ ගැන ඔබතුමා කුවා අනිත්‍යව කැඳව කෙලේ ඇවිල්ලා සාමාන්‍ය දැන් අපි කිසිම බලධාරියෙක් යටතර ගත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ යටතර ගත්තේ පරිපාලනය කරන්න නෙමෙයි හේ සමන්තතුමා. ඒගොල්ලන්ට ඡන්දෙ දියන්න කිය. ඡන්දෙ තියෙන කාලේ SGM එකක් තියලා දින 21ක් දෙන්න ඕනේ, 21ක් ඕ ගානක් දෙන්න ඕනේ ඡන්දෙ පවත්වන්න. ඒකට තමයි අපි ඒක ඉදිරිපත් කරේ. මම ඔබතුමාට කියනවා ආපු දවසෙන් පස්සේ එක අන්තර් කොමිටුවක් කිසිම ක්‍රීඩාවක ලංකාවේ නැහැ. ඉස්සර තිබ්බ අන්තර් කොමිටු හැමදැනම. එතකොට මම දන්නවද දැල්පන්දු? මන් දන්නවද එල්ලේ? මේ ක්‍රීඩා 73 ගැන මම දන්නවද? එහෙම පෙරේත වෙලා මගේ මිනිහෙක් දාලා ඕව රන් කරන්න බෑ. ඒවල ඉඳපු මිනිසුන්ව දාන්න ඕන. අන්
හේ සමන්ත්‍රිතුමා.
ඔබතුමනේ, ඔබතුමා ඒ ක්‍රීඩාද? ඔබතුමා ක්‍රිකට් ගැන දන්නවනේ. ඔබතුමා ක්‍රිකට් ගැන දන්න කෙනෙක්ද? මම කිව්වේ මේ ක්‍රිකට් පරිපාලනේ ඔබතුමාවත් කඩේ යවනෝනේ. මේ කට්ටියට ෆයිනෑන්ස් දෙන්න තියෙන දවස්, ඒ කියන්නේ මූල්‍ය වාර්තා දෙන්න තියෙන දවසට මූල්‍ය වාර්තා ටික නොදී මග හරින එක ලොකු වරදක්නේ. ඔබතුමා ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් කරන්නේ
නැහනේ. දෙන්න අධිකර ජනාධිපතිතුමාවත් ICC CEO ඇවිල්ලා හම්බුණා. ඇවිල්ලා අපි හැව්වා අපේ වාර්තා සහ මේ වාර්තා ගැන ඔබතුමා මොකද කියන්නේ? ඒගොල්ලන් කිව්වා මේ දීලා තියෙන වார்த்தාව ICC පිළිගන්නවා. මම මේ ඔබතුමාට අවංකව කියන්නේ, මමත් ඒ සාකච්ඡාවේ හිටියා. මොකද ICC දීපු සල්ලි වල දීලා තියෙන වார்த்தාව ICC පිළිගන්නවා නම් ඒගොල්ලන් කියනවා නම් ඒ accounts okay we don't have a problem කියලා in writing දෙනවා නම් අපි මොකද කරන්න කියේ හරි හැබැයි මේ වார்த்தාව අත්‍යවශ්‍ය මේ චිත්‍රසිරි වார்த்தාව ස්ටඩි කරලා ඒක පාර්ලිමේන්තුවට දාලා සමස්තයක් හැටියට මේක විසඳ ගන්න ඕනේ එහෙම නැති වුණොත් මේකේ ගැටලුවක් තියෙනවා ඡන්ද ප්‍රමාණය 147 මම දන්න තරමින් 60කට බහිනවා පළවෙනි ස්ටේජ් එකේ මොකද ඔබතුමා හිතනවා මේක හරි ලේසි කියලා ඔබතුමා දන්නවද මේ ඡන්ද තියෙන ක්ලබ් ටික ඒගොල්ලන්ගේ ඡන්ද තියෙන අයිතිය ගැලෙව්වොත් මුන් කැමති වෙයි කියලා ඇයි ද ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ඔබතුමාගේ පළාත රත්නපුර ක්‍රිකට් ක්ලබ් එකේ කියමුකෝ ඒගොල්ලන්ට තියෙන ඡන්දයෙන් එතනින් අයින් වෙනවා නම් ඒගොල්ලන් කැමතිද මම දැක්ක අලිසබ්‍රිමතුමාව මම තර්ක කරනවා නෙමෙයි එතුමා එංගලන්තේ ගැන කිව්වා ඔස්ට්‍රේලියාවේ 37යි කිව්වා ඉන්දියාව ජනගහනය මොකද උතුම දන්නේ ඒ සංයුතිය වෙනස් ඒගොල්ලන්ගේ ප්‍රොවින්ස් සිස්ටම් එකක් තියෙනවා ඒ ප්‍රොවින්ස් එකේ එන එක්කෙනාට තමයි ඉස්ලාම් ප්‍රොවින්ස් එකෙන් ඡන්දයක් දීලා එයාට ඡන්දෙ දෙනවා ඒ ඡන්දර නැෂනල් එකට එන්නේ එහෙමයි එහෙමයි අඩු වෙන්නේ එහෙම නැතුව මේ 37ක් තෝරලා 37 දෙනෙක් කිසිදා දීලා නෙමෙයි ක්‍රම තියෙනවා ඒ ක්‍රමේ අපිට ගැළපෙන සුදුසුම ක්‍රමේ අපි තෝරගත යුතුයි අරේ මෙහෙම වුණා මේ මෙහෙම වුණා අරේ වුණා කියන එක නෙමෙයි තර්ක කර ගැනීම හරි ලේසි නමුත් මම මෙතුමත් එක්ක එකඟයි මෙතුමා කියපු 90% කරනායක හැබැයි සමහරට වැරදි මතයක් එන මම මට ඕනේ දේශපාලන අතපෙවීමකින් තොරව ආණ්ඩුවක රටක නීතියක් සමග අපි වෙනස් වුණාට පස්සේ ICC වල මුහුත් කියන්න බෑ හැබැයි අපි අන්තනෝමතික ලෙස කටයුතු කරනවා කියලා ICC ට තේරුනොත් අපි ඇත්තටම පුංචි රටක් මම මේක එදා කිව්වේ ඇමරිකාවත් ක්‍රිකට් බෝඩ් එක තහනම් වෙලා හැබැයි ඇමරිකාවේ වර්ල්ඩ් කප් ගැහුවෝ අපි තහනම් වෙලා ඉන්නකොට අපිට අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක දුන්නේ නැහැ. ඉතින් අපිට දෙබිඩි පිළිවෙතට ICC සැලකුවේ. ඒ පිළිබඳව අපේ බලවත් විරෝධය අපි ලියලා හැරියා. දැන් බොහොම දරුණුවට ලියලා හැරියා. එහෙම කරන්නේම වැරදි කියන එක. ඉතින් ඒක ඊගාව AGM එක තියෙන්නේ ලංකාවේ ජූනි මාසේ AGM එකදී මේගොල්ලන් මේක ගනි. හැබැයි සංයුතිය වෙනස් කරද්දී මම ICC කීප දෙනෙක් මුණ ගැහිලා තියෙනවා. ඒගොල්ලන් කිව්ව උඹලගේ රටේ නීතියට අපි ඇඟිලි ගහන්නේ. උඹල රටේ නීතිය අනුව හදාගෙන වරෙන්. හැබැයි පාර්ලිමේන්තුවෙන් අපි පාස් කරලා නැහැ අපි මේකක් දෙනකොට ඒගොල්ලන් කැමති නැහැ පාර්ලිමේන්තුව කියන එක පිළිගන්න. හැබැයි අපි නීතියක් විදිහට රටේ නීතියක් විදිහට ඒක ව්‍යවස්ථානුකූලව හදාගත්තොත් ඒ ක්‍රමේ ඒගොල්ලන්ට පිළි නොගන්න බෑ. ඒ නිසා එතනට තමයි අපි ආයුත්තේ. එතනට යමින් පවතිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මම කනගාටුයි ඔබතුමාලා ලංකාවේ ටීමේ මෙහෙම පෙරදුනා ආරම්භ පෙරදුනා කියලා කිව්වා 96 ලෝක කෝසලානේ දින්නයි කිව්වා 2007 දින්නයි කිව්වා 2010 දින්නයි කිව්වා 2014 දින්නයි කිව්වා ආරම්භව කිව්වා එතකොට හිටියේ මේ කොමිටියක්ද නැන්නේ එතකොටත් හිටියේ ඔර පරිපාලනයේම ඔය නම්ම ඒව ඇතුලේ හිටිය හොල්මන් කර එතකොට ආනපුංචියේ විටිය 96 ඊට පස්සේ නම් බැලුවොත් එම තිලංග සුමිතිපාල තමයි වැඩිම කාලයක් ගිරියේ එනන් තිලංගසුන්දි පාල කට්ටේ කාලේනේ ඔක්කොම දින්නේ දැන් තිලංගසුන්දි පාලට හොරා හොරා කිව්වට එහෙනසා මේවා අර තමන්ගේ වාසියට පෙරලා ගන්න දන්න එපා දැන් මේ ICC මැච් එක කියලා දිනනනම් ඔබතුමාලා කටවාගෙන ඉන්නවා දිනනනම් දැන් මොකක් හරි හොඳකට වැරදුනා වෙන්න පුළුවන් හැබැයි ඒ තරඟ දෙක ගන්න අපි අදින් මිච්ච එකම එක වැරදේ ඒ තරඟේ වුණේ මන් දන්නා පළවෙනි තරඟේ අලුත්ම අලුත් විකට් එකක් කවදාවත් ක්‍රීඩා කරමු දේ විකට් එකක් ඩ්‍රොප් ඉන් විකට් එකක් ටොස් එක දිනලා මොන හේතුවකට අපි වැට් කරාද දන්නේ විකට් එක හරි පොඩ්ඩක් බලා ගන්න අනිත් කට්ටියට වැට් ගන්න දුන්නා සමහරට chance එකක් තියෙන දෙබේ මම නෙමෙයි ග්‍රවුන්ඩ් එක මැදින් එනිසා ඔවුන් ගත්ත තීරණේ පිළිබඳ අපි ජාතියක් කරේට බැක් කරන්න වෙනවා දෙක ගන්න අපි දෙවෙනි මැච් එක ගැව්වේ ෆ්ලොරිඩාද කොයිදනේ ඒ ගහනකොට බංගල්දේශයක අපි 124යි ගැව්වේ ඒක සිසියතර ගහලා 19 වෙනි ඕවර එනකම් ෆයිට් කරලා නුවන්තුසාර බෝල් කරපු අන්තිම ඕවරේ අන්තිම බෝල් දෙක තව විකට් එකක් ගෙන මැච් එක අපි දිනමු. එතකොට අපි ඇයි මෙහෙම කුවක විදිහට මේක දේශපාලනය කරගෙන අඩේ ඔබ ගම් වතුර වැදිලා තොපිලා වරේ මැරිලා පළයන් මූසලයා බල්ලා මේ අපි අනිත් දවසේ කරේ තියන්ගෙන ක්‍රීඩකයා. අපි හරි අමුතුම ජාතියක්. දැන් බංගල්දේශ එතකොට අෆ්ගනිස්තානයේට ලකුණු 75 නිව්සීලන්ත පෙරදුනා. කේන් විලියම්සන් තෝ මූසලයා කියලා ඒ රටවල ගහනවද අපි හරි වෛරක්කාරි මාර කීබෝඩ් වොරියස්ලා කියලා ඉතින් ගින මාර පොරවල් අපි හරි ආසයි මිනිසුන්ට බණින්. ඒ නිසා මිනිසුන්ට පිළ චෝදනා දාන්න. හැබැයි ජිල් බෝලයක්වත් ගහපු නැති උන් තමයි මේ වැඩියෙන්ම කියන්නේ. ඒ නිසා කරුණා කරලා මම විශ්වාස කරනවා ක්‍රිකට් වල අර්බුදයක් තියෙනවා. ඒ ක්‍රිකට් වල අර්බුදේ තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වල. අපේ ලංකාවේ ක්‍රිකට් ගහන්නේ කොච්චර පොඩි ප්‍රදේශයකද? මිලියන 22ක් කීඩියට අපි ගහන්නේ ක්‍රිකට් මිලියන 4ක් ඉන්න රේඩියස් එක. අපේ අම්පාර ක්‍රිකට් තියෙනවද? මඩ කලපුවේ තියෙනවද? වන්නියේ තියෙනවද? බදුල්ලේ තියෙනවද? බණ්ඩාරල තියෙනවද? රත්නපුරෙන් එහෙම ලොකෝට තියෙනවද? නිවිතිගල තියෙනවද? හයි කල්පනා කරලා බලන්න. දැක්කම ආදරේ හිතුනා. දැක්කම ආදරයක් හිතුනා. මේ ඇත්තටම කල්පනා කරලා බලපුවම ක්‍රිකට් ගහන්නේ කොයිද? ගාල්ල මාතර පොඩ්ඩක් තියෙනවා. ගාල්ලෙන් තමයි පටන් ගන්න හැටි. ගාල්ල කළුතර මොරටුව කලම්බෝ ඊට පස්සේ ගියම ওই ජායල වත්තල මීගමුට එනකන් තියෙනවා. හලාවතවත් නැහැ. ජෝසප් පාස් වෙන්නත් පුළුවන් ඉස්කෝලේ තියෙන පිට්ටනියක් නැහැ ක්‍රිකට් ගහන්න. හරි එයින් ඊට පස්සේ කුරුණාගල පොඩ්ඩක් තියෙනවා. එතනින් ඊට පස්සේ නුවර තියෙනවා. දැන් මාතලේ පොඩ්ඩක් තියෙනවා. ඒ ලෙවල් එකේ නැහැ. අනිත් ඔක්කොම පළාත් වෙන පොළොන්නර වණ්ඩාරපුරෙන් ක්‍රීඩකෙක් කැවිලා තියෙනවා. ඉතින් අන්නේ ඒව තමයි සංවිධානයේ වෙලා හදන්න ජනාධිපතිතුමා බිලියන 13ක් සිදත් වෙත්තමුණි අරවින්ද ඩිසිල්වා හරහා දුන්නේ මේ ලංකාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් ස්ට්‍රක්චර් එක හදන්න කියලා. කියන්න කොළොන්න
මරිකාරවන්ත
ඔබතුමාගේ කතාවත් එක්ක මම 100%ක් එකඟයි. මේ ක්‍රිකට් පරිපාලනයේ හිටපු සහ මං දන්නා දැන් ඉන්න උදව්‍යතේම හිතනවද කියලා මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නේ නැතුව ගමෙන් ගන්න නැතුව අපිට හොයන්න බෑ. ඔබතුමාගේ යෝජනාව ක්‍රියාත්මක කරන ගමේ ඉන්න හැකියාවන් හඳුනා ගන්න. එතකොට එහෙම වුමනාවක් තවම පේන්නේ නැහැ මේ බෝඩ් එකට. ඉතින් ඒක කරන්න පුළුවන් නම් අපිට හොඳ කණ්ඩායමක් හොයාගන්න පුළුවන්.
දැන්
එන සතියේ වෙනකොට සම්පූර්ණ හරි ස්ට්‍රක්චර් එක වැඩ පිළිවෙල පෙන්නයි. මම ඇත්තසම විශ්වාස කරනවා අන්න අපේ මන්ත්‍රීතුමාට දෙන්න කතා කරමු.
සීතර මතු.
එමතුමා වවුනියා ඩිස්ත්‍රික් එකේ වවුනියා උතුරු ප්‍රදේශ ලේකම් කාර්යාලය ඇතුලේ ඒ ප්‍රදේශෙම ක්‍රිකට් හાર્ඩ්බෝල් මැටල්ස් කොයිවත් නැහැ. මම ඔබතුමාට උදේ මම ලියුමක් දීලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව අර පුරච්චි ස්පෝර්ට්ස් ක්ලබ් කියලා හොඳට ඒගොල්ලෝ කරනවා. එතකොට ඒ ප්‍රදේශයේ බඩු නැහැ.
මාසක් දෙන්න අපි යාපනයේ ඒ කලාපෙම ක්‍රීඩා පිටි තුනකටයි මම දැක්ක අපේ විපක්ෂ නායකතුමා ගිහිල්ලා ආනවා මේ යාපනයේ නැද්ද ලයිද්දාපු ටෙස් ක්‍රීඩාංගනයක් කියලා. ඉතින් මේ ඒ තුමා දන්න දැනීම ඉතින් ලංකාවේ ටෙස් ක්‍රීඩාංගනෙ තියෙන්නේ SSC එක තියෙනවා, ගාල්ල තියෙනවා, ඔය සූර්යයව ගහන්න පුළුවන්, අස්ගිරිය ගහන්න පුළුවන්, පල්ලකැලේ ගහන්න පුළුවන්. ටෙස් ග්‍රවුන්ඩ් අපේ ලංකාවේ තියෙන 6යි. හරි 6ක් හෝ 5 මුත්තක තමයි පරම පරණම ටෙස් ක්‍රීඩාංගනේ. යාපනයේ ටර්ෆ් එකක් තියෙන විකට් එකක්වත් නැහැ. ඉතින් ඒකවත් නදා ආදි දන්නේ නැද්ද? ප්‍රේමදාස් වගේ ස්ටේඩියම් එකක් නැද්ද? මේ දේශපාලනේ නෙමෙයි අපි මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක කරන්න ඕනේ. අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ නම් අපි ක්‍රිකට් ක්‍රීඩාව හදන්න ඕනේ. ඔබතුමාගේ යෝජනාවත් එක්ක එකඟයි. අර බැටික්ලෝ වල හදලා තියෙනවා එංගලන්තේ ඉන්න මහත්ෙක් එයාගේ අතේ පෞද්ගලික සල්ලි වලින් පුදුම ලස්සන ස්ටේඩියම් එකක් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට තව ස්ටේඩියම් 3කට සල්ලි මුදල් ICC ලැබෙනවා. අපි කටානේ හෝ ජායල ප්‍රදේශයක ඉන්ටර්නැෂනල් ස්ටේඩියම් එකක් කරනවා. මොකද ඒක එයාපෝට් එකට ළඟ නිසා, මගේ දිස්ත්‍රික්කේ නිසාවත් නෙමෙයි. මොකද මගේ දිස්ත්‍රික්කේ කොයිද කියලා මම තවම දන්නේ නැහැ. බදුල්ලෙන් ඉල්ලනවද, ගම්පහෙන් ඉල්ලනවද කියලා ඒ නිසා නෙමෙයි. ඒ ප්‍රදේශයට ළඟ හයිවේ එක ළඟ ඉන්ටර්නැෂනල් ස්ටේඩියම් එකක් කරින්න අපි මුල්ගල් තියන් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේ මේ කටයුත්ත සිදු වෙනවා. මොකද ලංකාවේ වර්ල්ඩ් කප් එකක් තියන්න නම් ඉන්ටර්නැෂනල් ICC ලෙවල් එකේ ග්‍රවුන්ඩ් 6ක් තියෙනවා. අපිට එක ග්‍රවුන්ඩ් එක අඩුවක් තියෙනවා. සර් ඒක සිදු වෙනවා. හැබැයි මරික්කා කිව්වා වගේ මේ ගමෙන් ගම හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. වියස්කාන්ත යාපනයෙන් එන්නේ. වියස්කාන්ත LPL එකක් නැතුව හඳුනා ගන්නෑ නෑ. දැන් මෙතුමා කියනවා මේ හොර LPL එකෙන් කිසිම ක්‍රීඩකයෙක් මතු වුණ නෑ කියලා. වියස්කාන්තාවේ LPL එකේ මම විශ්වාස කරනවා. ඇත්තටම ක්‍රිකට් ගැන මම කතා කරන්න සුදුසු නෑ. මගේ ජොබ් එක ඇවිල්ලා ක්‍රීඩකයෝ තෝරන එකවත් මුකුත් නෙමෙයි. මට තියෙන්නේ ඒගොල්ලන්ගේ පොලිසි පස්සේ පොලිසි පෙද වලට ඇඟිලි ගන්න එක. ක්‍රීඩා ඇමති දැන් මම ක්‍රිකට් බලලා හරි දන්නවා කියමු. එහෙම නොදන්න කෙනෙක් ක්‍රීඩා ඇමතිවරුත් එයාට පුළුවන් ද ඩිරෙක්ෂන් දෙන්න. ඒක මහා විහිළුවක් නේ. ඒ නිසා හරි පරිපාලනයක් උනේ. ඒ නිසා මේ චිත්‍රසිරි කොමිටුව ගැන මම විශ්වාසයි. ඒ ගැන මට ලොකු විශ්වාසයක්
තියෙනවා.
දැන් මගේ තව විෂයන් තුනක් කතා කරන්න තිබ්බද මම කතා කරේ ක්‍රිකට් මේ ක්‍රිකට් ප්‍රශ්නයක් අදගත්ත නිසා. හැබැයි මම ඔබතුමා කිව්වා මගේ ඇනුවල් රිපෝට් එකක් දීලා තිබ්බේ නැහැ කියලා. ක්‍රිකට් මං ක්‍රිකට් වලටයි වෙනම විදියට සැලකුවේ කියලා හේසමන්තතුමා ඇහුවා. annual report was submitted to the AGM on the 28th of May and it was approved. එහෙම අප්‍රූව වෙලා තියෙදී 31 වෙනි ඉස්සෙල්ලා තමයි අපි කල් දීලා තිබ්බේ. ඒක අප්‍රූව වෙලා තිබ්බට පස්සේ financial report was submitted to auditor general on the 25th of February and waiting for their report for queries to be clarified. ඒ නිසා මේවා මේ 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 මැච් එකක් වරදුනාට පස්සේ හූ කියන nari ඉන්න රටක් සමා වෙන්න ඕනේ කිව්වට. හැබැයි දින්නම ඒකට වෙනම විදිහකට සලකන රටක්. මම ඉතාමත් ඉක්මනින් මේ ඉඩම් ප්‍රශ්නේ ගැනත් මේ සංශෝධන ගැනත් ඉක්මනින් කියන රජයේ ඉඩම් ආඥා පනත යටතේ ආයෝජන ව්‍යාපෘති සදා BOI අනුමත පැවති 30 අවුරුදු දීර්ඝ කාලීන බදු වෙනකොට 99 අවුරුදු බද්දකට දීර්ඝ කිරීමේ බදු ලබා දීමට නියෝගයක් පැනවීම තමයි අද උනේ. ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව 1998 න් පසු සංශෝධනය වී නැත. කාලානුරූපීව ලියාපදිංචි කිරීමේ ගාස්තුව සංශෝධනය කිරීම සහ ලියාපදිංචි කිරීමේ නව ආකෘති පත්‍රය හඳුන්වා දී ඇත. හිමිකම් පිළිබඳව තීරණයේ හිමිකම් කොමසාරිස් ජෙනරාල් ගත නොහැකි අවස්ථාවලදී අධිකරණයට යොමු කිරීමට රෙගුලාසි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් තමයි ඉඩම් එක ඉවරුනේ. තප්පර දෙකක් දෙන්න මේ මේ සංචාරකත් ඉවර කරලා දාන්න. සංචාරක සම්බන්ධයෙන් අපි අද ගැසට් ඉදිරිපත් කරේ, එහෙම නැත්නම් අද පාර්ලිමේන්තුවට දාලා ගත්තේ සංචාරක කලාප නම් කරා. සංචාරක කලාප 49ක් අපි හදලා තියෙනවා. ඒකෙන් මේ වෙනකොට 15යි 11යි කියන්නේ 26ක් ඉවර කරලා තියෙනවා. මේ සංචාර කලාප වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශ දියුණු කරන්න, ඒ ප්‍රදේශ මිනිසුන්ගේ සිතුම් පැතුම් සංචාරක වෙනුවෙන් සූදානම් වෙන විදිහට ආරක්ෂාව ඩිවලොප්මන්ට් සඳහා වැඩියෙන් මේව ගන්න, සොෆ්ලික ලයිසන් මේ ප්‍රදේශවල දෙන්න වැඩි කරන්න, ඒ වගේ BOI අප්‍රූවල් සඳහා හෝටල් නිර්මාණය කිරීමට ඒව සංචාර කලාප විදිහට හඳුන්වන්න. අපේ ටැග් ලයින් එක ඇවිල්ලා ශ්‍රී ලංකා යුල් කම් බැක් ෆෝ මෝ කියලා. හැබැයි අපි යන්නේ මිරිස්සර සීගිරියට, අපි යන්නේ පොළොන්නරුවට, අනුරාධපුරට, අපි හැමදාම යන්නේ එකම තැන්වලට. ලංකාවට එන සංචාරකෝ 33ක් රිපීටර්ස්ලා. ඒ නිසා අපි මේ සංචාර කලාප හරහා දියුණු කරලා අලුත් වූ ප්‍රදේශ, අලුත් වූ අධ්‍යක්ෂීම්, අලුත් වූ ආයෝජන ගේන්න තමයි මේ සංචාර කලාප අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපි ADB එක අරගෙන ADB එක හරහා හොඳ පෞද්ගලික පඩි ගන්න, පෞද්ගලිකංශය පඩි ගන්න පුළුවන් නිර්මාණශීලී කට්ටිය මේකට ඇතුළත් කරලා අපි අවුරුදු 3ක සලස්මකට ලංකාව මිලියන 3ක සංචාරකයෝ ගේන්න වැඩපිළිවෙළක් ගන්න තමයි මේ දවස්වල යන්නේ. ඒ වගේම හෙට අනිද්දාට අපි විශාල මරීන් ටුවරිසම් ප්‍රොජෙක්ට් එකක් කරනවා ලංකාව වටේ මුහුද. හැබැයි ලංකාවේ තාම එක යොට් එකක් නැහැ, ලොකු යොට් එකක් නැහැ, කැටමරන් විතරයි තියෙන්නේ. ලංකාවේ මෝල්ඩිස් වල බැලුවොත් හෙලිකොප්ටරයක් තියෙන යොත්ස් තියෙනවා 100කට. ලංකාව වගේ සුන්දර රටක් මේ 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 කලාපේවත් නැහැ. හැබැයි අපිට ගාල්ලේ යොට් මරින් එකක් හදන්න බෑ. අපිට තිරුකුණාමලේ හදාගන්න බෑ. අපිට පෝට් සිටි හදාගන්න බෑ. ඒ නිසා අපි ඒකට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒකේ එක එක බාධක තියෙනවා. අද නිමල් සිරිපාල ඇමතුමත් කිව්වා වනජීවිකෙන් කියනවලු කොරල් තියෙනවා කියලා වරයක් හදන් දෙන්නලු. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු මේ ඉන්ට මිනිස්සු අපි ආණ්ඩුවෙන් ගියත් හෙට ඔබතුමාලා ආණ්ඩුවට ආවත් මේ සමහර නිලධාරි ඉන්න තාක්කල් වැඩ කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. කවදාවත් ප්‍රෝග්‍රෙසිව් දෙයක් වෙනස් කරන්න මේ රටේ හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ඒවට නීති ගෙනල්ලා නීති හරහා මේවා වෙනස් කරනවා. ඒ නිසා ඒ වගේම අපි අලුතෙන් වැඩසටහනක් ගත්ත ගොඩක් මේ තැන්වල කියනවා ටොයිලට් නැහැ කියලා, ටොයිලට් වල අඩුපාඩු තියෙනවා කියලා. මාසයක් දෙන්න මේ හැම ටොයිලට් එකක්ම සීගිරියෙත්, හෝටන්ටන්නෙත්, ඒ වගේම වැලිගම මුහුදගාව පොඩි පයිලට් ට්‍රැක් එකේ ඒකත් යාලත් අපි හදනවා. හදලා ඒ පළාතේ සංචාරක හෝටල් වලට බාර දෙනවා මැනේජ් කරන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? අපි හදනවා ගමේ උන් ඇවිල්ලා නටලා කඩනවා. ගමේ මිනිස්සු නම් පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් තියෙනවා. සුද්ධ යන්නෙත් එක ටොයිලට් එක, ලෝකල් යන්නෙත් එක ටොයිලට් එක. අපිට ඒක වෙන් කරන්න බෑ. ඒ නිසා මිනිසුත් දැනගන්න ඕනේ මේ වගේ දෙයකක තියෙන වටිනාකම. ඒකට ගිහලා ටැප් එක කඩලා සවුත්තු කරලා ගියම සුද්දෙක් යන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වේ ටොයිලට් එක සංචාරක මණ්ඩලෙන් ඉදලා ටොයිලට් එක හොදන එක අපිට කරන්න බෑ. ටොයිලට් එක සුද්ධ කරන එක අපි කරන්න බෑ. ඒ නිසා ඒ සීගිරිය නම් සීගිරිය හෝටල් කලාපයට බාර දෙනවා ඒ ටොයිලට් එක සුද්ධ කරලා හදාගන්න. ඒ නිසා මම නැවතතාවක් කියනවා, අපි ගොඩක් හොඳ වැඩ කරලා තිනවා. සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙලා තිනවා. වීසා අර්බුදයේ මොනතරම්ෙන් ආවත් අපි කොහොම හරි අමාරුවෙන් මේ මැච් එක ගහගෙන කොහොම හරි ඇදගෙන ගිහිල්ලා දෙනවා. බෑ ඔබතුමාලා හෙට අන්දර මම සංඛ්‍යාදායි කියන දෙන්නම්. අර 6 මන්ත්ස් වීසා එකයි, 1 ඉයර් වීසා එකයි, 2 ඉයර් වීසා එකයි, 10 ඉයර් වීසා එකයි 100%කින් නැගලා විශාල ප්‍රමාණයක් ඒ වීසා එකට ඉල්ලුම් කරනවා. එන සතියේ වෙනකොට අපි විශ්වාස කරනවා රටවල් 67කට ෆ්‍රී වීසා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කටයුතුත් එක්ක කොහොම හරි සංචාරක ශාස්ත්‍රයේ මොන අභියෝගයක් ආවත් දියුණු කරන්න අපි අවශ්‍ය සෑම කටයුත්තක්ම කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙනවා වාහන පර්මිට් මේ වෙනකොට ඉල්ලුම් කරලා තියෙන සංචාරක ශේෂ්ත්‍රයේ වාහන 300කට 40කට 400කට වඩා වාහන 1000ක් ගෙන්නන්න පුළුවන් සංචාරක ශේෂ්ත්‍රයේ වෙනුවෙන් එක එක නොදන්නා මිනිස්සු මන් දෙක කවුද මිනිස්සු පත්‍රයක දාලා දෙනවා ලංකාවේ හෝටල් ලක්ෂයක් වැහිලා කියලා. හොයාගෙන බලද්දි කවුද කිව්වේ කියලා තනි කර දේශපාලන මතයක් එක්ක කියපු මිනිහෙක් ලංකාවේ තියෙන ප්‍රධාන ආයතනය තමයි ටැසල් හෝටල් සංගමය. අනිත් එක ස්ලයිටෝ, අනිත් එක ඇස්මට්. මේ තුනම පුළුවන් නම් ඒ වගේ රටේ සංචාරක ශේෂ්ත්‍රයේ විනාශයක් වෙලා හෝටල් වැහිලා තියෙනවා කියලා කියනවනම් මම පිළිගන්න කැමති. එක එක ඉත්තෝ දාලා සමහර විපක්ෂ දේශපාලඥයෝ කරන තුට්ටු දෙකේ වැඩ ගැන මෙතනදී මගේ සම්පූර්ණ විරෝධය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති. අපි අලුත් කරපු වැඩසටහන් සියලු දේ මේ අවස්ථාව වෙනකොට ඉතාම ශක්තිමත්ව යනවා. ඒ වගේම මට අමතකුණා කියන්න සංචාරකයන් තියෙන තව ලොකුම ප්‍රශ්නය තමයි මේ ඇක්සිඩෙන්ට් එකක් තුවාලයක් අසනීපයක් වුණොත් යන්න ඉස්පිරිතාලයක් නැතිවීම. ඒකත් අපි පටන් ගත්තා. අපි ඒකත් තව මාසයක් ඇතුළත සීගිරිය රෝහලේ වාට්ටුවක්, ඒ වගේම බදුල්ලේ හෝ දියතලාවේ හෝටල් රෝහල් වාට්ටුවක්, ඒ වගේම දකුණේ මාතර රෝහල් වාට්ටුවක්, ඒ වගේම සංචාරකෙක් ඇතුළු වෙනකොට ඒ වගේ කැමැත්ත මත අපි වලකිරීමක් කරන්නේ සංචාරක කවුන්ටරේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක්කම. ඕනනම් ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන් ඇඩ්වෙන්චර් ටුවරිසම් වලට යනකොට ඒගොල්ලන්ට ගන්න පුළුවන්. එයා ෆෝස් එකේ තියෙනවා එයා එම්බියුලන්ස් එකක්. ඒගොල්ලන්ට ඒක ඒ ගන්න ඉන්ෂුරන්ස් එකෙන් ඒකට ගෙවන වාතාව කරගෙන ප්‍රයිවට් ඉස්පිරිතාලට එන්න පුළුවන් විදියට ඒ සියලු දේ කරනවා. ඒ නිසා සංචාරක ශේෂ්ත්‍රය මම හිතනවා ඉතාම හොඳ ප්‍රගමනයක් ලැබලා තියෙනවා. අපි අපේ ඉලක්කයට යන මොන අභියෝගයක් තිබ්බත් ඒ නිසා මේ කරපු අද රෙගුලාසිත් එක්ක අපි බලාපොරොත්තු වෙන සංචාරක ශේෂ්ත්‍රයේ විශාල ප්‍රගමනයක් සහ ආණ්ඩු මාරු වුණත්, ඇමති මාරු වුණත්, ජනාධිපති මාරු වුණත් සංචාරක ප්‍රතිපත්තියක් අපි මේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින් ඉදිරිපත් කරනවා. එහෙම තමයි මේ රට දියුණු කරන්නේ. රටකට ආණ්ඩු වෙනස් වුණාට, මිනිහා වෙනස් වුණාට, පාට වෙනස් වුණාට රටක ප්‍රතිපත්තිය නොමැති වීම නිසා තමයි අවුරුදු 75 දුක් විඳේ. ක්‍රීඩාවටත්, ඉඩම් වලටත්, ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයටත් ඒ ප්‍රතිපත්ති තුනම ඉදිරිපත් කළා තමයි ඔබතුමාලා ආසාවෙන් ඉන්නේ ගෙදර යනකොට හරි ගෙදර යන්න ඉස්සලා කරලා යන්නේ. බොහොම ස්තුතියි කතා ඇතුමා අවස්ථාව දුන්නා.
බොහොම ස්තුතියි ඔබතුමාට.